කියපු සංසුප්පාදන ස්කන්ධ දෙක කියන තැන තියෙනවා සත්‍ය දෙකක් එකට වෙලා. හරිද? එතන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියලා දෙමේ නංගුලින් කියනවා තේරෙනවන්නේ. මේ ටිකට කියනවා ස්කන්ධ කියලා. මේ ටිකයි දුක්ඛ සත්‍ය. එතන පවතින උපාදාන ස්වභාවයක් කියනනම් ඒක අයිති කෙලෙස් වලට සමුදේසක්. හරි. ඉතින් පංච උපාදාන ස්කන්ධය කියන තැන දුකයි සමුදයයි කියන සත්‍ය දෙක එකට වෙලා තියෙනවා. ඔය මත තමයි සත්පුද්ගල ආත්ම භාවය පවතින්නේ. එතකොට මේ ස්කන්ධ ටිකේ අපිට නැති කරන්න බෑ. ස්කන්ධ පිරිසිඳ දැකලා මේ තුල තියෙන කෙලෙස් ටික නැති කරන්න පුළුවන්. හරිද? කෙලෙස් ටික නැති වෙනකොට ස්කන්ධයන් ආරම්භය, රූපේ ආරම්භය කෙලෙස් වශයෙන් Tamanට උපදින දුක පිටිදෙමීම නැති වෙනවා. මතුවේ එබඳු කෙලෙස්යක් නැති නිසා රූපේ නූපදින ස්වභාවයෙන් පස් වෙනවා. එතකොට අපිට මේ වගේ රූප වේදනා සංඥා සංකල්ප විඥාන කියන මේ ස්කන්ධ පහෙන්ම මිදුනහම අපිට දුක කියන එක නූපදින ස්වභාවයට පස් වෙනවා. දුක දැන්න පුද්ගලයේගේ නිවන් දැකීමක් හෝ පුද්ගලයෙන් නිවන් දැකන හෝ පුද්ගලයෙන් නිවන්ට යනවා නෙමෙයි, දුක් වූ ස්කන්ධ ටිකේ නිරෝධයක් වෙනවා. අපි සත්පුද්ගල භාවයකින් හිතාගෙන හිටිය දැන් මේ පවතින දුක් වූ ස්කන්ධ ටික රූපේ කියපු එක දුක. හරිද? මේ රූපේ අපි මම මගේ මගේ ආත්මයයි කියලා හිතාගෙන ඉන්න එක වෙනම කෙලෙසය, වෙනම අදහසක්. දැන් මේ අදහසයි කෙලෙසයයි දෙක නිසා, ඒ කියන්නේ මේ රූපයයි මේ මම කියන අදහසයි දෙකම එකට එකතු වෙලා තමයි අපිට මේ රූපේ මම වගේ කියන්නේ. නැත්නම් මේ රූපේ කියපේ එක වෙනම සිද්ධාන්තයක්. මම කියන අදහස වෙනම සිද්ධියක්. හරිද? එතකොට මෙතෙන්දී අපි තේරුම් ගන්න උන එක දෙයක්. දැන් රූපේ කියනකොට මේ අඥානක රූපයක් ගත්තත් මේ රූපයක් ගත්තත් දෙකම සමානයි. අපි කියමු දැන් මේකත් පොළවේ තියෙන ඕජාසාරය නිසා මේ රූපය හැදෙන්නේ. මේ රූපෙටත් තියෙනවා පැලෑටියක් වගේ ළමා කාලේ. ඔය මේ ඔය ගහටත් තියෙනවා තරුණ කාලේ. ඕකටත් තියෙනවා තලත් යනවා. ඔය ගහකුත් දිරන. ඔය ගහත් ලෙඩ රෝග හැදෙනවා. ඔය ගහත් මැරලා යනවා කවදාවත්. ඒ වගේ නමුත් ඒ ගහේ සත්‍යෙක හෝ පුද්ගලෙක හෝ සත්පුද්ගල බවක් නැහැ. ගහ දන්නේත් නැහැ. ඒ වගේ මේ රූපයත් අර ගහ ඕජාසාරයෙන් හැදෙනවා වගේ කනබුන ආහාරයේ ඕජාසාරයෙන් මේ රූපෙත් හැදෙනවා. මේ රූපෙටත් තියෙන රූපේ ලපටිකම සාමාන්‍ය වායස මෝරච්ච වායස කලත් යන වායස රූප මේ රූපයත් දිරන. මේ රූපෙට ලෙඩ හැදෙන. මේ රූපයත් බිඳක නැති නැති අර දිරනවා මහලු වෙනවා නැති. එතකොට රූපයේ ස්වභාවය එකමයි. එබඳු රූපය මම ඉපදෙන්නේ, මම ලෙඩ වෙන්නේ, මම මහලු වෙන්නේ කියලා පුද්ගල භාවයකින් ගන්න දුක මතයි අපිට මේ දුක ඇවිල්ලා තියෙන්නේ. මේ දුක නැති වෙනවා මේ රූපේ දැන් මේ ගහ ලෙඩ වුණා කියලා, ගහ දිරුවා කියලා, ගහ මරුණා කියලා මට හෝ මගේ කෙනෙකුට වුණා කියලා අදහසක් තියෙනවද නැහැ. ඒ වගේ අපිට මේ කෙලෙස් නැති වුණහම මේ රූපය ගැනත් හොඳට පිළිසඳ දැක්කහම දන්නවා රූපය කියන එක ලෝක ස්වභාව දාන. එතකොට ඒ ආරම්භය අපිට දුක කියන එක හිතින්නේ නැහැ. රූපයේ පැවැත්ම නිසා විඳින දුක් මාත්‍රයක් මිසක රූපයේ ආරම්භය කෙලෙස් වශයෙන් ඇති වෙන දුක් එකක්වත් අපිට එන්නේ නැති වෙනවා. එතකොට මෙතනදී මේ කෙලෙස් කියපු එක හරියට මේ රූපයේ ආරම්භය රූපේ වගේම වේදනාව සංඥාව සංකාර විඥාන කියලා ධර්මතාවයක් තියෙනවා. කාම භූමියේදී වැඩියෙන්ම ප්‍රකට සත්‍යයද රූපේ. හරිද? කාම භූමියේ වැඩියෙන්ම ප්‍රකට රූපේ. මේ රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන අපි රූපේ විතර කරගෙන කතා කරමු. රූපය ගැන කෙලෙස් උපදිනකොට ක්‍රම දෙකක් තියෙනවා. මේ හැම කෙලෙස්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරිද? අපි කියමුකෝ උපාදානය කියන එක ගන්නකො. උපාදාන කියන මේ කෙලෙස් එක ගත්තාම කාම උපාදාන, දිස්ති උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා ධර්මතා හතරක් තියෙනවනම් කාම උපාදානය කියපු එක එක පැත්තක්. ඒක තණ්හාව මුල් කරගෙන පවතින. හරිද? දිස්ති උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියපු මේ ටික එක පැත්ත. ඒක අවිද්‍යාව මුල් කරගෙන පවතින. අවිද්‍යාව සහ තණ්හාව කියන මේ මූල හේතු දෙකෙන් තමයි මේ කෙලෙස් උපදින. උපදින කෙලෙස් හැම එකක්ම මේ දෙකටයි බෙදෙන්නේ. එතකොට මේ සියලුම කෙලෙස් නියෝජනය වෙලා තියෙන ධර්මතා තුනකින් අපි කියනවා. සියලුම කෙලෙස් බෙදෙනවා කොටස් කීයකටද? දෙකකට. ඒ හැම කෙලෙස්යක්ම නියෝජනය වෙන ධර්මතා තුනක. නිත්‍ය, සැප, ආත්ම. නිත්‍ය බවයි ආත්ම බවයි කියපු දෙක අපිට නිර්මාණය කළ තියෙන අවිද්‍යාව. අවිද්‍යාවෙන් උපදින කෙලෙස් ඒකයි. සැප කියන කාරණාවෙන් ඇති කරලා තියෙන තණ්හාව. හරිද? එතකොට නිත්‍ය සැප ආත්ම කියන මේ විපල්ලාස තුනේ වර්කින විපරිත සංඥා කියලා අපිට අවිද්‍යා මූලික, තණ්හා මූලික කෙලෙස් තමයි ඇති වෙලා තියෙන්නේ. මේනුත් මේ කෙලෙස් ධර්මතා තුනත් එකක් මත යනවා. අපි කියමුකො මොකද්ද? නিত্য බව මතයි කියන කරුණ මත යනවා. නিত্য ලෝකයේ නিত্য වශයෙන් හසු වෙන නිසායි සැප වශයෙන් අපි ආස්වාදනය කරන්නේ. සැප වශයෙන් ආස්වාදනය කරන නිසායි සත්පුද්ගල භාවයක ප්‍රවත්මක් කියනවා. තේරෙනවද? යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං සදන. යමක් අනිත්‍යයි නම් ඒක දුකයි, යමක් දුකයි නම් ඒක අනාත්මයි කියලා අනිත්‍ය කියන එක දැක්කොත් ඒ මතට ගොනු වෙන ඔක්කොම ටික. එතකොට අනිත්‍ය වෙන ධර්මතාවයම දුකයි යන නෝනේ. මොකද අපි නිකමට කියමු, සිරු සංස්කාරයෙන් අනිත්‍යයි කියලා දැක්කත්, සිරු සංස්කාරයෙන් දුකයි කියලා දැක්කත්, සිරු ධර්මය අනාත්මයි කියලා දැක්කත් කලකිරෙන්නේ එකම තැනක. මොකද අත නිබ්බිදි දුක්. එතකොට අපි කියමුකෝ රූපය කියලා එකක් අපිට හමු වෙන නිසා, හැම වෙලෙම පවතින නිසා, තියෙන නිසා නේද ඒ රූපයකින් සැපක් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ, විඳින්න පුළුවන් වෙන්නේ? එහෙම සැප වශයෙන් නැවත නැවත විඳින්න පුළුවන්කම හින්දානේ ඒක මම මගේ කියලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. තේරෙනවා? අපි කියමු එක් අසුරු සැනකට අපිට රූපයක් හරි හම්බ වෙලා නැති වුණොත් අපිට සැප වශයෙන් ඇති බවට තියාගෙන සැප විඳින්න පුළුවන් රූපයක් හම්බ වෙනවද? එහෙම වුණොත් මම කියලා පනවන රූපයක් අපිට හම්බ වෙනවද? හම්බ වෙනවද? නැහැ. අපිට ස්ථීරව නිත්‍ය වශයෙන් අවුරුදු 50ක් ඉන්නවා නම් 50ක්, 100ක් ඉන්නවා නම් 100ක්ම පවතින රූපයක් හම්බ වෙනවනේ අපිට. නේද? ආධ්‍යාත්මික විතරක් නෙමෙයි, බාහිරෙන් හරි අපිට ඇති බවට රූපයක් හම්බ වෙනවනේ. එහෙම යමක් තියෙන හින්දානේ ඒ තියෙන දේ අරඹ අපිට සැප හෝ දුක් විඳින්න පුළුවන්. නැත්නම් අපිට සැප විඳින්න පුළුවන්. හරි, යම් තැනකින් දුකක් එනකොට අර තියෙන සැපසහගත රූපයක් අපිට තියෙනවනම් ඒ තියෙන කොහාගෙන ගිහිල්ලා අර දුක අයින් කරගන්න අපිට පුළුවන්. තේරුණා? නිත්‍යකම මතයි අපිට සැප කියන ධර්මතාවයක් විඳින්න පුළුවන්. තේරුණා? මේ ලෝකෙම මම කියන්නේ කෙලෙස් කෙලෙස් වශයෙන් නේ. එහෙම නැත්නම් සැපයි කියලා ධර්මතාවයක් නැහැ කියන කරුණ නෙමෙයි. ඒ කියන්නේ අපිට ලෝකයේ තුල සැපක් හැටියට හම්බ වෙන්නේ නිත්‍යකම මතයි. සැපයක් වුණත් අනිත්‍යයි නම් අපි ඒක කලකිරෙනවා. ඒ කියන්නේ මොනතරම් සැප වේදනාවක් වුණත් අපිට ඉතාම ක්ෂණයයි නම් තියෙන්නේ. වහාම බිඳෙනවා නම් කවදාවත් ඒ සැපේ තියාගන්න ඕවා, ආපහු කවදාවත් ඒ සැපේ හම්බ වෙන්නේ නැහැ කියලා දැක්කේ. අපිට ඒ තුල ලොකු ආස්වාදයක් විඳින්න පුළුවන්. දැන් එතකොට දුක උපදින තැන සැපයි කියන විපල්ලාසයක් අපිට තියෙනවා. අනිත්‍ය වෙන ධර්මතාවයන් තියෙන තැන නිට්ටයයි කියන විපල්ලාසය. විපල්ලාස කියන්නේ විපරිත අදහසක්, විපරිත සංඥාවක් කියන්නේ. විපල්ලාස කියන්නේ විපරිතයි කියන්නේ.
අනිත් පැත්තට මේ වැරදි පැත්තට
තියෙනවා. හරිද? එතකොට විපරිත කියලා කියන්නේ තියෙන දේ නෙමෙයි වෙන විදිහකට තියෙනවා. එතකොට අපිට අනිත්‍ය වෙන දේ පේන්නේ මොන විදිහටද? නිට්ටිය හැටියට. දුක් දේ පේන්නේ සැප හැටියට. අනාත්ම දේ ආත්ම හැටියට. එතකොට මෙන්න මේ තුන් විපල්ලාසය අනුව තමයි අර කෙලෙස් ඔක්කොම ගොනු වෙලා තියෙන්නේ. ওই තුන් විපල්ලාසයේ තියෙනවා අවිද්‍යාව මුල් වෙලා තණ්හාව මුල් වෙලා තියෙන ධර්මතාවය. තේරෙනවද? එතකොට තණ්හාව මුල් වෙන්න මුල් වෙලා තියෙන අවිද්‍යාව. ඒ කියන්නේ නිත්‍ය බව මතයි. ඉස්සෙල්ලාම අපිට ඉන්න කෙනෙක් හම්බ වෙනවා. ඉන්න කෙනෙක් හම්බ වෙන නිසා ඒ බඳු තැනකින් අපිට සැපක් වෙන්න පුළුවන්. එතකොට ඉන්න කෙනාගෙන් සැපක් අපිට විඳින්න නම් විඳින්නා මෙහි නිර්මාණය වෙන්නේ ඉබේම. මොකද ওই සිද්ධියෙන්මයි අපිට මේ පැත්තට තීරණය කරන්න. ඒ කියන්නේ දැන් අපිට අවුරුදු 50 60ක් යනකම් මේ මම ඉන්නවම කියන අදහස නේ තියෙන්නේ. නේද? අපිට මේ ඉන්න මමමනේ හම්බ වෙන්නේ. එතකොට ඒ මට තමයි සැප වෙන්නේ. ඉන්න කෙනාට තමයි තියෙන දේ තමයි අපිට නිත්‍ය වශයෙන් හසු වෙන්නේ. එතකොට මෙන්න මේ මට්ටම තමයි පංච උපාදාන ස්කන්ධ දුක කියලා කියන්නේ. පංච උපාදාන ස්කන්ධ දුක කියලා කියන්නේ මොකද්ද? නිත්‍ය දේ අනිත්‍ය දේ නිත්‍ය කරගෙන දුක් දේ සැප කරගෙන අනාත්ම දේ ආත්ම කරගෙන ඉන්න ලෝකයේ තුල ලැබෙනවා දුකක් අපිට. හරිද? ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු වීමේ දුක, මරණ දුක, අප්‍රියං හයකීමේ දුක, ප්‍රියංගෙන් ගෙන්වීමේ දුක, හිතෙන් දෙන ලැබීමේ දුක. මොකද අපි නිකන් උදාහරණයක් හැටියට ගමු. අපිට අවුරුදු 50ක් 60ක්ම කෙනෙක් ජීවත් වෙච්ච එකකට සාපේක්ෂව මිසක අපිට කෙනා මරණ කියන එකක් හම්බ වෙන්නේ. එක් මොහොතකට හටගෙන නැති වෙන ධර්මතාවයක් හරඹේ මරණය කියලා එකක් හම්බ වෙනවද? දැන් අපි කියමු
කෙනෙක්
ඕගලන්ට මේ හාමුදුරුවමක් එක මොහොතකට අපි දැක්ක කියන්නකෝ. දැකපු සිද්ධියේදී ඔයගලන්ට සාත් ඔයගලන්ට යම් නුවණක් ඇති වුණොත් මේ ඇහැට මේ රූපේ ගැටෙන වෙලාවට මෙහෙම කෙනෙක් පේනවා. ඊට පස්සේ ඇහැත් රූපයක් දෙක වෙන වෙනකොට මේ දකින විදිහේ රූපයක් හෝ නාමයක් හෝ වෙන කොහේවත් ඉතුරු නැතුවම නැති වෙනවා කියලා ගත්තොත් ඕගලන්ට මෙහෙම ජීවත් වෙන කෙනෙක් හිත හිතා ඉඳ හම්බ වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඕගලන්ට එබඳු කෙනෙක්ගේ මරණයක් හම්බ වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් අපි මෙහෙම කියමු. දැන්
මෙහෙම නිවසනේ. දැන් අපි මෙහෙම බලනකොට ඉන්නවා. මෙහෙම අහක බලනකොට නැහැ. නැමතත් බලනකොට නැත්නම් එතන
ඔව් එතකොට ඉබඳු කෙනෙක්ගේ අපිට ඇති බවක් හම්බ වෙන්නේ නැහනේ. ජීවත් වෙන බවක් හම්බ වෙන්නේ නැත්නම් මැරෙන බව හම්බ වෙනවද? දැන් අපිට හැමදාම බලනකොට මේ එක්කෙනෙක් ඉන්නවනේ. එතකොට ඉන්න කෙනා නැති වෙනකොටනේ අපිට මරණ දුක එන්නේ. තේරෙනවා? අපිට ඇති බවට සාපේක්ෂවයි නැති බව කියන එක හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපිට මෙච්චර කාලයක් නිබඳු කෙනෙක් ජීවත් වෙ ඉන්නවා කියන අදහසක් තියෙන නිසායි නිබඳු කෙනෙක් නැති වෙනවා කියන අදහස එන්නේ. එතකොට මහලු වෙනවයි කියන එක ගන්නකො. දැන් මහලු බවත් හම්බ වෙන්නේ අපි කියමුකෝ දැන් මේ ගහ නැත්තම් අවුරුදු 50ක 60ක කෙනෙක් කියන්නකො. ඉස්සෙල්ලාම අපිට හම්බ වුණා. දැන් ඔයිට ඉස්සෙල්ලා ඔහොම රූප දැකලා නැතු ඉස්සෙල්ලාම හම්බ වුණොත් මේ හම්බ වෙනම පළවෙනි වතාව වුණොත් අපි මෙයාට මහලු බව හෝ තරුණ බව කියන දන්නවද? නෑ. එතකොට නමුත් එයාට තරුණ කාලය කියලා එකක් දැක්කොත් ඊට අවුරුදු 25කින් විතර පස්සේ දකින්නකොට අපිට මේක දැන් මහලුකම වෙන්නේ අර කලින් හිටපු එකට සාපේක්ෂවනේ. තරුණ කාලේ සිද්ධියට සාපේක්ෂව නේ දැන් මහලුකම වෙන්නේ. එතකොට අපිට අදහසක් නිත්‍ය බවක් කියන මෙයා තරුණ කාලෙන්නේ එහෙම කෙනෙක් හිටියා. දැන් මහලු වෙලත් මෙහෙම කෙනෙක් ඉන්නවා කියන ඒද නිත්‍යකමට සාපේක්ෂවයි අපිට මේ මහලු බව කියන එක හම්බ වෙන්නේ. ඒක මගේ තරුණ කාලේ මෙහෙමයි කියලා දැක්කහම තමයි මට මේක වයසයි කියන එක හම්බ වෙන්නේ. හැම වෙලාවෙම නිත්‍යකමට මතයි අපිට මේ කෙලෙස් ටික ඔක්කොම ගොනු වෙන්නේ. තේරෙනවද? ඔක ටික ගොඩක් ගැඹුරට එනවා මේ දර්ශනේ. මෙතනදී එක දෙයයි අපිට ඉස්සෙල්ලාම කරන්න පුළුවන්. රූපෙන් මිදෙන්න ඉගෙන ගන්න ඕනේ අපි. හරිද? දැන් මේ හැම දුකක්ම අපි විඳින්නේ රූපේ එක්කනේ. තේරෙනවා? එතකොට මම ඇත්තෙන් මතක් කළේ අපිට මේ පංච උපාදානස්කන්ධ දුක කියපු මට්ටම අද එන්නේ අර නිත්‍ය සැප ආත්ම කියන මෙන්න මේ කෙලෙස් නිසායි මෙබඳු දුකක් එන්නේ අපිට. එතකොට අපිට ඉස්සෙල්ලාම නැති වෙන්න ඕනේ මේකෙන් මොකද්ද? අනිත්‍ය කියන බව. අපි මේ දර්ශනය මොන විදිහකට අපි ගලාගෙන ගියත් අපිට අනාත්ම විදිහට බලන්න පුළුවන්, දුකෙන් බලන්න පුළුවන්, අනිත්‍යෙන් බලන්න පුළුවන්. අනිත්‍ය දුක් අනාත්ම බැලුවත් අන්තිමට මේන් යම් කෙලෙසයක් අඩු වුණත් අන්තිමට අපිට සාත්වෙන එකම දේ තමයි ලෝකේ හටගන්න හැටි හා ලෝකේ නැති වෙන හැටි දැකලා තමයි අපිට කලකිරෙන නිදියේ වැය කියන එකෙන් තේන්නේ අනිත්‍යම. අනිත්‍ය වෙන දේ දුකයි, දුක් දේ මගේ නෙමෙයි කියන නුවණ අපිට එන්නේ. මේ කතා කරන දේම ගැඹුරු ඇති නේද? මේක ටිකක් සරල යන්නේ කොහොමද?
මේක දැන් අමාරු වැඩේ නේ. හරි දැන් අපි දීපු දෙමින් කියන ඕක ඔයාචිනවත් තේරෙන්නේ නැහැ. එහෙම තමයි ඒ. උපාදාන කියන ඒවා තේරෙන්නේ නැහැ සමහරවිට ඒක. අපි
එහෙම කියන්නේ. දැන් අපිට ලෝකේ හම්බ වුනේ මෙච්චර කල් අපිට දුක් විඳින්න දුන්නේ අපි දකින්න අහන හැම දෙයක්ම තියෙනවා ආපහු ඒ තියෙන දේවල්මයි අපිට හම්බ වෙන්නේ කියන මානසික මට්ටමයි. අපි කියමුකෝ අපි දැකපු ගෙදර දැක්කන දැන් මෙහාට ආවට පස්සේ දැකපු එක තියෙනවා කියන අදහස තියෙන අපේ. දැන් අපේ සටහනක් තියෙනවා මෙන්න මේ ගෙදර මෙහෙමයි කියලා. අපි මේ තියෙන දේ බලන්න යන්නේ. දැන් අපිට මතකයක් තියෙනවා මෙහෙම ගියක් තියෙනවා කියලා. නමුත් එතන අනිත් වෙන ලෝකේ රූපේ වෙනස් වෙලා. එතකොට දැන් අපි තිබුණු මට්ටමටයි කැමති වෙලා තිබුණේ. දැන් අපි ගියාම අපි මෙහෙම දෙයක් තියෙනවා, මෙහෙම හැඩයක් තියෙනවා කියලා හිතාගෙන මෙහෙ හිටියට එතන තියෙන රූපේ වෙනස් වෙනවා, අනිත්‍ය වෙනවනේ. ඔන්න යනකොට වෙනත් හැඩයක් එන්නේ අපිට. හරිද? අපි කියමු දැන් සුලි සුලඟක් කැවිලා කියන්නේ මේ කැඩිලා කියලා. දැන් අපි නොදන්නවට එතන ධාතුව තමයි වෙනස් වෙලා තියෙන රූපේ. අනිත්‍ය වෙන ලෝකේ පටි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවේ මොකක් හරි වෙනස් වීමකින් ඔන්න ඒක වෙනස් වෙලා. නමුත් දැන් අපි දැකපු එකේ මෙහෙම එකක් තියෙනවා කියලා දැන් හිතාගෙන ඉන්නේ. ඒ තියෙන එක බලන්ඩයි ඒ තියෙන ගෙදෙට්ටේ දැන් අපි යන්නේ කියන්නකො. දැන් අපිට සතහන් තියෙනවා. යනකොට දැන් අපි ඒ තියෙන එකට කැමැත්ත හින්දා නැතෙන්ට යන්නේ ඒක හොයාගෙන. තේරෙනවද? යනකොට දැන් ඒ රූපේ වෙනස් වෙලා. දැන් අපිට පේන්නේ වෙන හැඩයක් නේ. තේරෙනවද? දැන් ගිය ඉස්සලා ගිය හැටි තිබුණා දැන් කැඩිලා කියලා. දැන් අපිට දුකක් එනවා. ඇයි දුකක් එන්නේ? ඉස්සෙල්ලා අපි බලාපොරොත්තු වෙලා ආපු මට්ටම දැන් නැහැ මේක. තේරෙනවද මං කියන්නේ? හරිද? දැන් ඉස්සෙල්ලා බලාපොරොත්තු වෙලා ආවේ මෙන්න මෙහෙම හැඩයක් මෙහෙ තියෙනවා. මේ හැඩේ ඇති එතින්ටයි මං යන්නේ කියලානේ. දැන් එහෙම හැඩයක් නෙමෙයි ඒ තියෙන එක වෙනස් වෙලා දැන්. මට මේ දුක එන්නේ මං දැන් යම් මට්ටමක එකකට කැමති වෙලයි මේ දැන් යන්නේ හොයාගෙන. එතකොට දැන් බලන්න මට දුක ආවේ මේ රූපී ස්වභාවය ගැන අවබෝධයක් මට නැහැ. මම මෙහෙම හැඩයක් තියාගෙන ඉන්නවා, මෙහෙම දෙයක් තියෙනවා කියලා හිතුවත් මේහෙම දේවල් මේ ධාතු තුල නතර වෙලා තියෙන්නේ වෙනස් වෙනවා කියන නුවණක් මට නැහැ. තේරෙනවා? එතකොට ආපහු මට යනකොට හම්බ වෙන්නේ වෙන හැඩයක්. ඔන්න ඒකට අපි ගේ කැඩුනයි කියලා පඤ්ඤාත්තියක් යොදමුකෝ. දැන් මේ ගේ කැඩුන එක මට හම්බුනේ හොඳට තිබුණ ගේට සාපේක්ෂවයි. ඒ කියන්නේ මට මතකයක් තිබුණා ඉතින්ල දැකලා ගේ හොඳට තිබුණා කියලා. හොඳට හදපු මගේ ගේ මෙන්න මෙහෙමයි කියලා මතකයක් තිබුණානේ. ඒ මතකයට අනුව ඒ තිබුණු ගෙදෙට්ටනේ මම යන්නේ. තේරෙනවද? යනකොට එහෙම වෙලා නැහැ. වෙනස් වෙලා. හරිද? දැන් ඔන්න අපිට දුක එනවා. දැන් දුක එන්නේ මේ වාතයට මේ තියෙන ගේ කැඩුනේ හින්දා නෙමෙයි. මම කැමති වෙලා තිබුණා ඉස්සෙල්ල මට්ටමේ එකකට. ඒ මට්ටමේ එක නැති වෙච්ච නිසායි දැන් මේ මට දුක තියෙන්නේ. තේරෙනවද? තණ්හාව නිසා. ඔය දුක මට නැති කරන්න බෑ. දැකපු දේ දැකීමෙන් පස්සේ තියනවා කියන මෝඩකම තියෙන තාක් මට මේ දුක නැති කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ යමක් දැකලා මෙතෙන්ට ආවොත් ඒ දේ තියනවා කියලා ආවොත් ඕගොල්ලොන්ට ආපහු ඒ දේ බලන්න යන්න පුළුවන්. නමුත් යන කවදාම හරි දවසක කොහොම දහසරයක් හරි යනකොට යන කවදා හරි දවසක ඔය අපි මෙහෙම මෙහෙම දේවල් තියනවා තියනවා කියු මට්ටමේ මොකක් මොකක් හරි වෙනස් වෙන්න පුළුවන්. අනිත් වෙන ලෝකේ රූපේ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ මේක මෙහෙමම තියනවා මේ මේ මේක හැදේ මෙහෙමයි 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 මෙහෙම තියනවා කියලා දැන් හිතාගෙන ඉන්නේ. හිතාගෙන යන්නේ. දැන් ඒ දැකපු අවස්ථාවේ තියෙන විදිහට දැන් හිතාගෙන ඉන්නේ මෙහෙම දේවල් තියනවා තියනවා කියලානේ. ඕගොල්ලෝ මෙහෙම තියනවා කියලා හිතුවට එතන පටිආපෝ තේජෝ වායුව කියන මේ සතර මහා ධාතු ක්‍රියාව නතර වෙලා නැහැ. පටිවිය වැඩි වුණොත් අනිත් තුන යට වෙනවා. හරිද? සමහරවිට ආපෝ ස්වභාවය වැඩි වුණොත් එතන අනිත් තුන යට වෙනවා. වායෝ ස්වභාවය වැඩි වුණොත් යම් වෙලාවක අනිත් ඒවා යට වෙනවා. අපි කියමුකෝ වතුර වැඩි වුණොත් ගඟ වතුර කෙලුවා කියන. හරිද? පස් වැඩි වුණොත් කන්දක් කඩා වැටෙනවා කියයි. වාතය වැඩි වුණොත් සුළි සුළන්න මොකක් කියයි. හරිද? තේජෝ වැඩි වුණොත් ගිනි ගත්තා කියයි. ඔය සතර මහා ධාතුවේ රූපේ හැදිලා තියෙන්නේ ඔය හතරෙන් මොකක් හරි එකක් වෙන්න පුළුවන්. වෙනකොට අපි දැකපු සටහන් විදිහට රූපේ තියෙන්නේ වෙනස් වෙනවා. තේරෙනවද? අපි වෙනස් වුණාට දැන් අපි දන්නේ නැහැ වෙනස් වුණා කියලා. ඇයි දැන් අපි වෙහෙනේ ඉන්නේ? දැන් අපිට තාම මතකේ තියෙන පරණ හැඩේමයි. තේරෙනවද? දැන් එහෙ ඒව වෙනස් වෙලා අපි තුන් දැන් අද වගේ ටෙලිෆෝන් නැහැ කියනෝ කියන්නේ. දැන් අද නම් දිවකන තියෙනෝනේ. හරිද? නමුත් දැන් වෙනස් වෙලා. දැන් අපි අර ඉස්සෙල් තිබුණ හැඩේ සිහි කරගෙන තමයි ගෙදර යනවා කියලා යන්නේ දැන්. මෙහෙම එකක් තියෙනවා තියෙන තැනට යන්නේ දැන්. යනකොට අර රූපේ අර හතරෙන් මොකක් හරි එකක් උස්සන්න වෙලා තිබුණු ස්වභාවය වෙනස් වෙලා. දැන් මට පහළ වෙන සංඥාව වෙන එකක්. දැන් තේින්නේ වෙන හැඩයක්. දැන් එතකොට මට දුක් දුම්නස් එනවා. ඇයි දුක් දුම්නස් එන්නේ? ඉස්සෙල් තිබුණු මට්ටම නැති නිසා. තේරෙනවද? එතකොට හැම වෙලාවෙම අපිට නිත්‍යකම මතයි දුක එන්නේ. දැන් අපිට මෙහෙම හැඩයක් තිබුණා කියන මට්ටමින්දයි ඒ හැඩේ නැති වෙනකොට දුක ඇවිල්ලා තියෙන්නේ. එතකොට කෙටියෙන් ගත්තොත් යමක් දැකලා තියෙන දෙයක් දැකලා දැකපු දේ තියනවා කියන මේ මට්ටම තමයි පංච උපාදානස්කන්ධ දුක. ඒ තාක් මේ ජීවිතේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසළු මිදෙන්නෙත් නැහැ. අනවරාගු සංසාර දුක මිදෙන්නෙත් නැහැ. අපි මෙහෙම කිව්වා. ඔගලන්ට හැමදාම හම්බ වෙනවා නම් මේ තියෙන ශාලාවමයි දකින්නේ. ආපහු පැත්තකට ගියාම දැකපු ශාලාව තියෙනවා කියන අදහසින් නේ යන්නේ. අනිත්‍ය බවක් පේනවද? නිට්ටි බවනේ. මේ වගේ හම්බ වෙන හැම රූපයකම එක මට්ටම. එකකින් ලැබුණොත් ඔක්කොම ලැබෙනවා. එකකින් මෝඩකම පවතිනවා කියන්නේ හැම අරමුණකම මෝඩකම පවතින එක විදිහට. තේරෙනවද? මේ මට්ටමින් තමයි මට ලෝකය කියලා එකක් හම්බ වෙන්නේ. තේරෙනවද? ඔය මට්ටමේ හිතෙන්මම ලෝකය නතර කරගත්තට දැන් අපි දන්න මේ හිතෙන් නතර කරගෙන ඉන්න සිද්ධිය ඇත්තටම තියනවා කියලා හිතන්න එහෙම නැත්නම් විපාක වෙන්නේ දෙබෑ මේක. හරිද? මෙහෙම නතර කරගත්තා කියලා නතර කරගෙන තියෙන මේ මානසික මට්ටමටයි අපිට දුක එන්නේ. අපි නිකමට කියමු අවුරුදු 12ක 13ක පොඩි ළමයෙක් ඕගොල්ලෝ දැක්කොත් දැන් පුංචි ළමයෙක්ගේ හැඩරුවක් ඕගොල්ලන්ට පෙනේ. අවුරුදු 25ක් විතර මේ ළමයා දැක්කේ නැත්තම් එතකොට හිතන්නත් බැරි ලොකු තරුණ කෙනෙක් කියලා. නමුත් ඕගොල්ලන්ට සිහි කරන්ද කතා කරන්න තියෙන තාම බලන්න අර අවුරුදු 14 නැත්තම් 12 හැඩේ නෙමෙයිද? නේද? ඕගොල්ලන්ගේ හිතේ මෙහෙම හැඩයක් තිබුණා කියලා දැන් මේ මට්ටම නතර කරගෙන තියෙද්දි අර රූපේ නතර වෙලාද? රූපේ වෙනස් වෙනවා නේ? වෙනස් වෙනාට අපේ හිතේ තියෙන මට්ටම වෙනස් වෙලා නැහැ. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලෝ මේ ළමයාට නම් කැමති. හරිද? දැන් මෙහෙ දැන් මේ ළමයා ගැන අවුරුදු ළමයාට දැන් අවුරුදු 25 30ක් වෙයි කියලා කිව්වොත් අපි මේ ළමයාටයි 25 30ක් කියන්නේ මේ වචනේ කිව්වොත් අපි තියෙන්නේ මෙහෙම සතහනක් වී කරගන්න ඔච්චරයි කියන්නේ. තේරුණා? යම් දවසකදී අවුරුදු 25ක 30ක තරුණයෙක් එහෙම ආවොත් අපි අඳුරන්නේත් නෑ යාව. දන්නේ නෑ කියයි. නමුත් දැන් මේ හොඳට දන්නවා මේ ළමයාව. කතා කරලා සමාජයට තමන්ගේ දරුවෙක් කියන්නකෝ පිටරට ගිහී අවුරුදු 10ක් විතර 20ක් 25ක් විශේෂයෙන් පොඩි ළමයෙක් අවුරුදු 12ක 13ක ළමයෙක් ඉක්මනට හැදෙන නිසා 20ක් 25ක් වෙනකොට හොයන්න බැහැ. අර දකින්න හින්දා අපිට වෙනසක් නැත්තේ. එතකොට දැන් බලන්න මෙතනදී අපිට මම කිව්වේ අපි මේ හැඩේ නතර කරගෙන තියෙන්නේ අපේ මනසින් නෙමෙයිද? රූපේ තුල. ඒ වගේ මේ ලෝකේ අපි නතර වෙලා තියෙන්නේ නතර කරගෙන තියෙන නිත්‍ය බව තියෙන අපේ මනස තුල මේ හැම දෙයකම. පැවැත්ම තියාගෙන ඉන්නේ අපි ඒ මත. අපිට එහෙම තිබුණා කියලා ඒ රූප නතර වෙන්නේ නැහැ. ඒවැය තුල ක්‍රියාකාරීත්වය නතර වෙන්නේ නැහැ. මේ දැනුත් මේ රූපවලත් වෙනස් වෙනවා. හැමදාම අපිට ඒ නිසා ඇති වෙන සංඥාවද අලුත් වෙන නිසා වෙනසක් වෙලා නැත්තේ රූපයත් එක්කම. බැරිලා අවුරුදු ගාන නොදැක හිටියොත් මේ රූපය නිසා අලුතෙන් නාම ධර්ම පහළ නොවි තිබුණත් රූප වෙනස්කම අපිට ගොඩක් හසුයි. නේද? එතකොට මෙතනදී දැන් එක දෙයයි අපිට කරන්න තියෙන්නේ. මේ ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියන මේ හැම දුකක්ම විඳින්ද වෙන්නේ නිත්‍ය සැප ආත්ම කියන මේ කිලිස් ධර්මතාව තුන මතයි. තේරෙනවද? මොකද මේ නිත්‍ය සැප ආත්ම කියන කිලිස් ධර්මතා තුන නියෝජනය වෙලා තියෙනවා තණ්හාව සහ අවිද්‍යාව කියන මූලක්ලාස දෙකක. අවිද්‍යාව සහ තණ්හාව කියන මේ කාරණා දෙක මුල් කරගෙන තමයි නිත්‍ය සැප ආත්මයෙන් අපිට පෙන්ලා තියෙන්නේ. නිත්‍ය සැප ආත්මයි කියන කාරණාව නිසා තමයි මෙබඳු මට්ටමේ දුකක් නැති. දැන් අපිට නිත්‍ය බව මත එන දුක පැහැදිලිද? ටිකක් පැහැදිලි. එතකොට නිත්‍යයි සැපයි ආත්මයි කියන මේ ධර්මතා සහ මුලින්ම දුරු වෙනවා නම් දුරු වෙනතුනේ අවිද්‍යාව කියන එක නැති වෙයි. දැන් අපි ඊට පස්සේ හොයාගන්න ඕනේ මේ කෙලෙස් ඇති කරපු, ඒ කියන්නේ මේ මට්ටම තියෙද්දි මේ මට්ටමේ දුක නැති කරන්න බෑ කවදාවත්. තේරුණාද? දැකපු දේ තියෙනවා, තියෙන දේ දකින්නවා කියන මට්ටම තියාගෙන කවදාවත් නිත්‍ය බව අයින් කරන්න බෑ. අනිත්‍ය වෙන ලෝකේ නිත්‍ය බව ඇතිතාක් අපිට දුක කියන එක වළක්වන්න බෑ. ඒ කියන්නේ අනිත්‍ය වෙන ලෝකේ අපි නිත්‍ය බවක් තියාගෙන හිටියට ඒ දේ අනිත්‍ය වෙනකොට අපිට දුක එනවා. එනිසා එතකොට ඒක නැති කරන්න නම් නිත්‍යයි සැපයි ආත්මයි කියන ලෝකේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන නුවණ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියන නුවණ දකින්න නම් ලෝකයේ ඇත්ත ඇති හැටි දකින්න සම්මාදිට්ඨිය චින්තෙන්ට එනවා. එතකොට සම්මාදිට්ඨියට කියන්නේ මොකද්ද? ලෝකය කියන එක හැදුන්නේ හැදෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා බලන්න. හේතුඵල ධර්ම දකින්න ඕන. හරි. ඒ විදිහට දැක්කහම තමයි අපිට මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන, අපි කියමු අනිත්‍යයි කියන නුවණ එන්නේ. අනිත්‍යයි කියන නුවණ ආවොත් තමයි නිත්‍ය බව නැති වෙන්නේ. එහෙම වුණොත් තමයි නිත්‍ය බව එන නිසා ආපු දුකද නැති වෙන්නේ කියන ධර්මතාවයක් කියනවා. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගමු රූපය කියන එකෙන් නිදෙන හැටි. රූපය කියන එක නැති කරන හැටි. තේරුණාද? එතකොට මේ ටික ඉගෙන ගත්තාම දැන් අපිට අපි කරන්නේ මොකද්ද? නාම ධර්ම අපිට පස්සේ පුළුවන්. රූපේ කියපු එකේ නිත්‍ය බව නැති කරන්නයි දැන් අපිට ඕනේ. අපිට මෙච්චර කල් හම්බ වෙච්ච රූප තියෙනවනේ. අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන ඉද කඩන් කියලා මේ රූප අපිට ලෝකේ හම්බ වෙන මේ රූප තියෙනවානේ. මේ රූප අපිට රූපයන්ගේ මිදෙන්න ඕනේ අපි. එහෙම වුණොත් තමයි ඒ කියන්නේ රූපය කියන එකේ අනිත්‍ය බව දකින්න ඕනේ. රූපය කියන එකේ නිත්‍ය බව දුරු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ඒ රූපේ නිසා දුක නැති වෙන්නේ. ඒ නිසා දැන් අපි මෙතන අපිට රූපයක් හම්බ වෙන අපි මෙච්චර කල් රූපයක් ඇසුරු කරමු මට්ටම් නුවණින් පවතින ස්වභාවය නුවණින් දකින්න ඕනේ. ඕක තමයි දැන් සම්මාදිට්ඨි කියලා කියන්නේ. හරිද? අපි මෙහෙම කියමු ටිකක් ගමු. දැන් මේ රූපයක් තියෙනෝනේ අපිට මෙහෙම පේන අපි මෙච්චර කල් රූපයක් කියලා හිතන මේ රූපය ගන්නකො. දැන් මේ රූපය අපිට මේ ස්වභාවය පේනවද ඇහැ නැති කෙනෙකුට? මේ දේවල් පේනවද ඇහැ නැත්තම්? නෑ. ඇහැ තියෙනවා හිත නැත්තම් පේනවද? මලමිනියකට වගේ. එතන ඇහැ තියෙනවා හිත නැත්තම් ඇහැ තියෙනවා ඇස් දෙක ඇරලා අපිට නිින්ද ගිල නැත්තම් වෙන කල්පනාවක් අපි හිතියෝ. ඒත් පේනවද මේ? ඇහැ තියෙනවා හිතක් තියෙනවා. රූප කියලා යමක් හම්බුනෙත් නැත්තම් දැන් රූපය කියලා මතක් කරගන්න එපා. ඔයගලන්ට මේ පේන මට්ටම මං අහන්නේ මෙහෙම දෙයක් පේනවද? මේ මේ වර්ධ කරන්න බෑ. මෙතන ටිකක් ඉතාලම සිවුන් සිද්ධියක්. ඇහැයි හිතයි කියන දෙකේ සම්බන්ධයකින් තොරව මෙහෙම දෙයක් පේන්නේ නැහනේ. එහෙනම් ඇහැයි හිතයි දෙක නැතුව ඕගලන්ට මේ තියෙන රූපවල ගැටුනොත් අන්ධ කෙනෙක් වගේ කියන්නකෝ. මේ දැන් ඇඟේ හැප්පුණත් ඕගලන්ට මෙබඳු සටහනක් දන්නවද ඕගොල්ලෝ? ඔන රූපයේ ස්වභාවය එහෙමයි කියන්නකෝ. ඇඟේ හැප්පුණත් දන්නේ නැති මෙබඳු සටහනක් තියෙන රූපේ යථාර්ථය කියන්නකෝ. එබඳු රූපයක දැන් මේ රූපය කියන එකට ඕගලන්ට හැඩ නැහැ. මොකද දන්නේ නැහැ ඕගොල්ලෝ. තේරෙනවද? එබඳු රූපයකුත් මෙබඳු ඇහැකුත් මෙබඳු හිතකුත් නිසයි නම් මේ ධර්මතාව තුන පේන්නේ. තේරෙනවද? දැන් මේ පේනවයි කියන සිද්ධිය අපිට යමක් රූපයක් පේන්න අදාපි රූපයයි කියලා හිතන දේ පෙනුනේ ඇහත් රූපයත් හිතත් කියන ධර්මතාව තුන නිසා. තේරෙනවද? දැන් ඇහත් හිතත් රූපයක් කියනකොට දැන් දැනගත්ත මෙච්චර කල් රූපය කියලා දැනගත්ත ස්වභාවය බලන්න එපා. ඇයි? ඉබඳු මෙච්චර කල් රූපය කියලා දැනගත්ත රූපය අපිට හම්බ වුණේ ඇහත් හිතත් කියන මේ රූපයක් කියන ධර්මතාව තුනම නිසායි. තේරෙන්නේ දැන් කියන්නේ. එතකොට අපි මෙහෙම ගත්තොත් ඇහැයි රූපයයි හිතයි කියන ධර්මතා තුන් දෙනාම නිසා මෙහෙම දෙයක් පේනවා කියන්නකො. මේ පේනවා කියන එක ඇහැද රූපෙද චක්කු විඥානද කියන ධර්මතා තුනම නිසා උපන්න දෙයක් මේ පේන්නේ. අද මේ පේන සිද්ධිය ඇහැද නෙමෙයි රූපෙද නෙමෙයි චක්කු විඥානේද නෙමෙයි. මේ හේතු තුන් දෙනාම නෙමෙයි. මේ හේතු තුන්දරට කියන ස්පර්ශය කියලා. මේ ස්පර්ශය නිසා හටගත්ත හිතට පහළ වෙච්ච සංඥාවක් තමයි අපිට හම්බ වෙන්නේ. තේරෙනවා? එතකොට අපි මෙච්චර කල් මේ ඇහත් රූපයත් හිතත් කියන තුන්දරා නිසා හිතට පහළ වෙච්ච මේ සංඥාව රූපය හැටියට ඇසුරු කරලා තියෙනවා. දැන් අපි දන්නවා සංඥාව කියන එක ස්පර්ශය නිසා උපදින එකක්. මේ තුන් දෙනාගේ එකතු ඇති තැන උපදින එක. අපි පැත්තකට ගියොත් ඇහත් රූපියක් දෙක නැති වුණොත් හිත නැති වුණොත් මෙබඳු සංඥාව හිටින්නේ නැහැ. නමුත් අපි මේක දැක්කොත් මේ දකින්න එක රූපය රූපය කියන එක තියෙන එක කියලා ඔහොමයි අපිට මේ නිත්‍ය බව හිටින්නේ. මේක මේ ඇහද රූපයද චක්කු විඥානේද නිසා හිතට උපන්න සංඥාවක් කියලා දැක්කොත් අපි උදාහරණයක් හිතන මෙහෙම ගමුකෝ. මේ රූප කියන එක ගත්තාම රූප කලාප කියන මේ රූප කලාපයක රූප කලාප ඉතා සියුම් 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 කියන්නේ මේ රූප පට තද ගතියයි ගලන වැගිරෙන ගතියයි හැමන පින්දෙන හැකිරෙන ගතියයි දවන තවන දිගන ස්වභාවය කියලා පටි ආපෝතේජෝ වායු කියලා හතරක් තියෙනවා. ඔය හතරයි වර්ණ ගන්ධ රස ඕජා කියලා හතරකුයි එකට කවලම් වෙලා තමයි මේ අටක් ඔකටන සුද්ධාස්තය කියලා මේ එකට හැදිලා තියෙන්නේ. දැන් පෙර කර්මයට හැදුණු මේ ඇහි ස්වභාවය තමයි මේ හිතේ ස්වභාවය තමයි ඔය අටක් තියෙන තැන මේ ගෑ තියෙන වර්ණ කොටස් විතරක් අරගෙන මෙහෙම හිතෙන් ඔසවන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ කර්මයට හැදුණු මේ දිවේයි දිවහ විඥානයේ ස්වභාවය තමයි ඒ රූප කලාප වල තියෙන රස කොටස් ටික ඔසවන්න පුළුවන්කම. මේ කර්මයට හැදුණු නාසයේ ගාන විඥානයේ ස්වභාවය තමයි අර රූප කලාප වල තියෙන ගන්ධ ස්වභාවය විතරක් පුරා ගන්න පුළුවන් බව ඔසවලා ගන්න පුළුවන් බව. ඉතින් මේ හිතෙන් ඔසවන්නේ මේවා ඔක්කොම. අපි මෙහෙම කිව්වොත් දැන් අපි වැලි කැටයක් කැටයක් ගෙනලා දානවා කියන්නකො. මොකද එක එක්කෙනා වැලි කැටේ කැටේ ගේන. ඉතාලම සියුම් කියන්නකො. දැන් මේ වැලි කැටේ දන්නවද අනිත් කෙනා ගෙනලා දාපු වැලි කැටේ ගැන? නෑ. අනිත් කෙනා ගෙනත් දාපු වැලි කැටේ අනිත් කෙනා ගෙනත් දාපු එක දන්නවද? නෑ. කොහොම හෝම වැලි කැට ගොඩාක් දැම්මොත් වැලි කැටේ විදිහටමනේ තියෙන්නේ. යථාර්ථය. ඔබඳු වැලි කැට ගොඩාක් තියෙන තැනක් අපේ ඇහැට ගැටුනොත් අපිට පෙනෙයි අවකාශ ධාතු සාපේක්ෂව කන්දක්. දැන් මේ අපිට පේන කන්දක හැඩය වැලි කැට ඇතුලේ තියෙනවද? නැහැ. මේ රූපේ යථාර්ථය තමයි අර වැලි කැට ගණන. ගොඩ. වැලි කැට තියෙන තැනක හිතට නේද දැන් මෙහෙම හැඩයක් පෙනෙන්නේ අපිට? දැන් සංඥා මිරිගක් කියලා කියන්නේ. නමුත් දැන් අපි මෙච්චර කල් හිතන්ද හුරු වෙලා තියෙන අර පෙනෙන හැඩය මේ ගොඩට අයිති එකක් කියලා. දැන් අපි අත දාන්නේ මේ වැලි කන්ද කියලා වැලි කැට ටිකනේ යල්ලන්නේ. තේරෙනවද? මෙතන දැන් අපි රූපය කියලා මෙච්චර කල් ඇසුරු කළේ වැලි කන්ද. දැන් වැලි කන්දක් කියන තැන අපි අතහෘත වශයෙන් බැලුවොත් රූපය කියලා අපිට හම්බෙන්නේ කොහකද? මෙච්චර කල් වැලි කන්ද කියලා අපි රූපයක් ඇසුරු කළා නම් ඕකේ යථාර්ථයේ හැටියට බැලුවොත් අපිට රූපය කියලා හම්බෙන්නේ කොතනද? වැලි කැට ටික. දැන් වැලි කැට ටිකේ මොකද මේ ටික ගැටුනොත් මෙහෙම හැඩයක් පෙන්වනවා මම හිතට. හරිද? දැන් වැලි කැට ටික තුල අපිට මෙහෙම හැඩයක් එනවා. ඒක තමයි සංඥාව. දැන් ඔය පේන හැඩයට තමයි අපි නම් කරන්නේ කන්දක් කියලා. දැන් දැනගන්න. මම දැන් මෙතන කන්දක් කියලා දැනගන්නකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ධර්මතා පහක්ම වෙලා තමයි මට මෙහෙන් කන්දක් එන්නේ. තේරෙනවා? දැන් හොඳට බලන්න මට පැත්තකට ගිහිල්ලා දැන් දැකපු අර සතහන හිතෙන් උපන සතහන පැත්තකට ගිහිල්ලා සී කරන්න පුළුවන්. දැන් එතකොටත් මම රැවටෙනවා අර වැලි කන්ද සී කෙරුවා නැත්නම් රූපේ සී කෙරුවා කියලා. නමුත් මම හිතෙන් සිහි කරන්නේ අර වැලි කැට ටික හැට ගැටුණු වෙලාවේදී මං ඇසුරු කළා තියෙන්නේ වැලි කැට තියෙන තැන හිතෙන් මෙහෙම උපද්දපු සතහනක්මයි කන්ද කියලා ඇසුරු කළා තියෙන්නේ. තේරෙනවද? ඒ වගේ මෙබඳු දැන් මේක අපි කලාප සම්මර්ෂණයක් කළොත් මේ කෙස් ටික දන්නේ මේ ලොම් තියනවා කියලා. ලොම් ටික දන්නේ කෙස් තියනවා කියලා. හම දන්නේ නියපොතු තියනවා කියලා. නියපොතු දන්නේ හම තියනවා කියලා. මේ නියපොතු දන්නේ කෙස්ලොම් එක්ක සම්බන්ධයි කියලා. මෙහෙම ඔවුනොවුන්ට කිසිම සම්බන්ධයක් නැති කොටස් රාශියක් තියෙන කියන්නේ කොටස් 32ක් තියෙනවා. කියන්නේ මෙබඳු අර වැලි කැට කැට වගේ. මෙබඳු තැනක දැන් අපිට උපද්දන සටහනක් මෙහෙම. හරි. මේ සටහන දැන් ඔක්කොම එක හිතෙන් එකතු කරලා තියෙන. දැන් මම මේකට පණවනවා මොකද්ද? මිනිසයා කියලා. කියන්නේ දැන් මිනිසයා කියලා. නමුත් දැන් රූපයේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ සතර මහා ධාතුවෙන් හැදුණු රූපයේ එක කොටසක් අනිත් කොටස දන්නේ නැහැ. කෙස් ටික දන්නවද හැම කියලා? හැම දන්නවද කෙස් කියලා? මේ දෙක එකටද තියෙන්නේ? දැන් ඕක දිසා වශයෙන් අවකාශ වශයෙන් පරිච්ඡේද වශයෙන් වර්ණ වශයෙන් සතහන් වශයෙන් බලන්න කියන්නේ ඒකයි. එතකොට අපිට තේරෙනවා මේක මෙතනින් අවසන් මේකට සම්බන්ධයි. මේ කොටස කෙස් කියන කොටස මේ හැම කියන කොටසට අයිති නෑ. හැම කියන කොටස කෙස් කියන කොටසට අයිති නෑ. හොඳට බලන්න කොහොමද? එහෙම බැලුවාම කෙස් ටික දන්නේ නෑ. හැම කියන එක. හැම කියන එක දන්නේ නෑ කෙස් කියන එක. ඔවුනෝන්ගේ කිසිම සම්බන්ධයක්වත් නැතුව ඒ දෙන්නගේ පැවැත්ම තියෙනවා. අර ඊගා වැලි කැටේ අනිත් වැලි කැටේ ගැන දන්නේ නැහැ. අනිත් වැලි කැටේ දන්නේ නැහැනේ. මේ වගේ මුණු කොටස් 32ම වෙන්වෙන්වෙන්වෙන්ව තියෙනවා. ඔහොම තියෙන තැනක අපිට මෙබඳු හැඩයක් ලැබෙනවා. කියන්නකො. දැන් මේ හැඩේට අපි නම් කරනවා මනුස්සයා කියලා. උබඳු හැඩයක් තියෙන තැනක ඇහත් හිතත් නිසා අපිට මෙබඳු හැඩයක් තේරෙනවා. ඒ කියන්නේ මේ කොටස් වෙන වෙනම තියෙන කොටස් ඔක්කොම ටික එකට එකතු කරලා දැන් පෙන්වන්නේ අපිට. දැන් කෙස් ටිකක් විතරක් මට පෙවුනොත් ඉස්සෙල්ලා මට පුළුවන් ද මිනිහෙක් කියන්නේ. පස්සේ නියපොතු ටික විතර දැන් වෙන වෙනම තියෙන වෙන වෙනම තියෙන එක එක කොටසක් මට වෙන වෙනම පෙවුනොත්. නියපොතු ටික විතරක් පෙවුනොත්. එතකොට හැම විතරක් පෙවුනොත් බෑ. එතකොට පවතින රූපයේ ඇත්ත ඕකනේ වෙන වෙනමයි තියෙන්නේ. කොහොම තියෙන තැනක කලාප වශයෙන් තියෙන තැනක ඝන සංඥාවක් මට තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොම එකට එකතු කරලා තමයි මෙහෙම හැඩයක් වෙන්නේ. අර වැලි කන්ද තුල කැට තුල කන්දක් වෙන්නනවා වගේ. දැන් මම මේ හිතට පේන හැඩයටයි මිනිස්සයා කියලා පනවනවා. තේරුණා? මම කෙස් වලට නෙමෙයි පැනෙන්නේ මිනිස්සයා කියලා. ලොම් වලට නෙමෙයි, නිය වලට නෙමෙයි, දත් වලට නෙමෙයි. මේ ඔක්කොම එකට එකතු කරලා හිතට අපිට හිතින් දෙන කතා ඕක මේකට කියන හඳුනනවා කියලා. සංඥාව. මෙබඳු රූපේ මෙබඳු ආකාරයකට හඳුන ගන්නවා අපි. මෙබඳු හැඩයක් පහළ වෙනවා. මේකට අපි ඔන්න මිනිස්සයා නැත්තම් බඳු නැත්තම් කවුරු හරි ආමුදුර කියලා අපි පනවනවා කියනකොට දැනගන්නවා. නමුත් දැන් අපි හිතාගෙන ඉන්නේ මේ රූපය නිසා හිතෙන් උපද්දපු සංඥාවකටයි අපි නම් කරන්නේ කියන සිද්ධියක් නෙමෙයි. මේ සිද්ධිය අපි හිතාගෙන ඉන්නේ රූපෙටයි නම් කරන්නේ කියලා. දැන් අපි මෙහෙම හිතට පේනකොට මේ හැඩේ පෙන්වුවට ඇහැ අහකට ගත්තාම කෙස් තනියම පවතින්නේ, ලොම් තනියම පවතින්නේ, නිය තනියම පවතින්නේ. දැන් එයාගේ යතහ භූත ස්වභාවය එහෙමම අපිට මෙහෙම පෙනෙද්දිත් මේගොල්ලෝ වෙන් වෙන්වමයි පවතින්නේ. දැන් අපිට අහකට ගියාම දැන් අපිට කොහොමද මේ කෙස් වෙනම ලොම් වෙනම තියෙන තැනක අහකට ගියාට පස්සේ ඔක්කොම එකට කරපු සංඥාවක් එන්නේ? අපේ තියෙන අත්දැකීම මිසක මේ දැන් තියෙන්නේ. තේරෙනවද මම කියපේ? ඒ කියන්නේ අපි මෙහෙම කියමුකෝ වැලි කැට තියෙන තැනක ඔක්කොම එකතු කරලා අපිට හැඩයක් ලැබුණා කියන හිතට අපි අහකට ගියොත් දැන් අර හැඩේ පේන එක පේනවද? දැන් හැඩේ කියපු එක අපේ හිතටනේ පෙවුනේ. දැන් තේරෙනව නේද? අපි ඇහැකට ගිහිල්ලා පවතින දේ සිහි කරන්න වුණොත් අපිට සිහි කරන්න වෙන්නේ වැලි කැට ටික මිසක හැඩේ කියන එක සිහි කරන්න පුළුවන්. ආපහු අපි දන්නවා එතෙන්ට ගියොත් මේ වැලි කැට ටික මේ ඇහැට ගැටුන මෙහෙම හැඩයක් අපිට ආපහු ගෙනේ. එතකොට මෙබඳු කන්දක් අපිට කවදාවත් තියෙන කන්දක් හම්බ වෙනවද? මම කියන එක තේරෙනවද? දැන් වැලි කැට ටික බලන්න, වැලි කැට කැටනේ තියෙන්නේ. තියෙන තැන අපිට ඔක්කොම එකතු කරලා අවකාශයට සාපේක්ෂව කන්දක් හැටියට පෙවුනේ හිතට නේද? මොකද අපි කලම දැන් රූපය ගැන දන්නවා. රූපය කියන්නේ මෙබඳු වැලි කැට ගොඩාක් මෙතන තියෙන්නේ කියලා. වැලි කැටේ පරමාර්ථය මේකේ වැලි කැටේමයි. මේ වැලි කැටෙත් එකයි, මේ වැලි කැටෙත් එකයි, මේ වැලි කැටෙත් එකයි, මෙයා කියලා දන්නේ, මෙයා කියලා දන්නේ, ඔහොම තියෙන්නේ. ඔබඳු තැනක හිතට පහළුණේ කන් හැඩේ. ඒකටයි කන්ද කියලා කල්පනා කරලා දැනගත්තේ. දැන් මම දන්නවා පැත්තකට යනකොට හිතට මෙවිච්ච දේ මේ කන්ද කියන එක මේ වැලි කැට වලට අයිති දෙයක් නෙමෙයි. වැලි කැට තියෙන තැනක මෙහෙම පේන එක ධර්මතාවයක් හිතට. දැන් එහෙම පෙනුණු බව පැත්තකට යනකොට නැති වෙනවා. දැන් මට පුළුවන් ද ආපහු කන්ද කියන එක මෙහෙ අරමුණු කරන්න? මට අරමුණු ආපහු සිහි කරනවා සිහි කරන්න ඉන්නේ දැන් පවතින දේ හැටියට වැලි ගැට ටික මිසක කන්ද කියන එක සිහි කරන්න පුළුවන්ද බෑ ඇයි ඒ මොකද අපි දන්නවා මේ වගේ හැඩයක් ලැබුණා නම් කන්දක් කියලා අපි නම් කරපු හැඩයක් ලැබුණා නම් මේ නිබඳු තැනක් හිතට හම්බ වෙච්ච නිසායි එතන ඇහැට ගැටුණු නිසායි ලැබුණේ මේ හැඩය පවතින ස්වභාවය දන්න නිසායි අපිට මේ උපදින ස්වභාවය සිහි කරන්න පුළුවන් මොකද මෙතන පැවතුනේ වැලි කැටයක් ඇටය. මොකද අපිම නගෙනත් දැම්මේ. අපි කන්දක් ගෙනල්ලා දැම්මද? දැන් අපි 10 දෙනෙක් විතර කියන්නකො. 10 දෙනා එක එක ගෙනල්ලා දැම්මේ. අපිම දැන් වැලි කැටේ කැටේ දාපු හින්දා අපි දන්නවා අපි කන්දක් ගෙනල්ලා දැම්මේ නෑනේ. වැලි කැටන ගෙනත් දැම්මේ. වැලි කැටවල යථාර්ථය වැලි කැටේමනේ. නිබඳු තැනක ඔක්කොම එකට එකතු කරලා මෙහෙම හැඩයක් හම්බ වුණා නම් එහෙම පේන හැඩයක් අපි මේකට ගෙනල්ලා දැම්මද? නෑ. එහෙම හැඩයක් එහෙනම් අපිට හම්බ වෙනවා නම් මේ ඇහත් හිතත් නිසා උපදින දෙයක් මිසක ඒ රූපයට සාපේක්ෂ රූපයත් ඇහත් හිතත් නිසා උපදින දෙයක්. වැලිකට එහෙම ගොඩක් නොතිබුණා නම් ඒත් හැඩයක් මට පේන්නේ නැහැ. එහෙම තිබුණා වැලිකට විතරක් තිබුණා කියලා මගේ හිත නූපන්න නම් ඇහ නූපන්න නම් ඒත් මෙහෙම හැඩයක් පේන්නේ නැහැ නේ. හිතටයි ඇහැටයි මේ වැලිකටයි නිසා තමයි මට මෙබඳු කන්දක් නැත්නම් හැඩයක් තිබුණේ. දැන් ඒක පැහැදිලිද? පැහැදිලි. එහෙනම් මම පැත්තකට යනවා කියන්නේ මේ තුන් දෙනාගේ සම්බන්ධය අත්හැරෙනවා. වැලි කැට ටික විතරයි තියෙන්නේ කියලා හිතන්නකො. ඇහත් හිතත් අතහැරෙනකොට දැන් මෙතන කන්දක් කියලා මට සිහි කරන්න පුළුවන් දාපහු අරමුණු කරන්න පුළුවන්ද? බෑ. මොකද පවතින ස්වභාවය කල්පනා මම දැකපු ස්වභාවය නෙමෙයි. මට හම්බෙච්ච ස්වභාවයනේ කන්ද උනේ. නුවණින් මම කල්පනා කළොත් දැන් පවතින මෙහෙම තැනක හම්බුනේ මෙහෙම නම් දැන් පවතින දේ මට කල්පනා කරන්න උනත් කල්පනා කරන්න වෙන්නේ වැලි කැට ටික. දැන් බලන්න මට තියෙන කන්දක් හම්බ වෙනවද කියලාද? ඒ කියන්නේ දැන් පැත්තකට ගිහිල්ලා මට කන්ද තියෙනව නෙමෙයි. වැලි කැට ටික තියෙනවා. ආපහු මම වැලි කැට ටික තියෙන තැනට ආවොත් මේ හේතුක ගැටුත් ඛණ්ඩ කියන එක උපදිනවා කියලා දන්නවා මම. ආයෙත් වැලි කැට ටික ඇයි මේ ඇහත් හිතත් උපන්නු මෙබඳු සංඥාවක් පහළ වෙන. එතකොටම වැලි කැටයි කියන මේ පඤ්ඤාප්තියත් උපදිනවා. ආපහු මේ ඇහත් වැලි කැට ටිකේ සම්බන්ධයත් හිතත් නැති වෙනකොට නැති වුණොත් ආයෙත් මට සිහි කරනවා සිහි කරන්න වෙන්නේ වැලි කැට ටික මිසක් ඛණ්ඩ සිහි කරන්න බෑ. ඛණ්ඩ සිහි කළා හොයාගෙන එන්නත් බෑ මට. පුළුවන්ද? මොකද වැලි කැට ටික සිහි කරලා ඉන්න පුළුවන් මිසක ආවහම ඒද මෙහෙන් හම්බ වෙනවා මිස කඳ කියන එක මේ තුන් දෙනා නිසා උපදින එකක් මිසක ඒක වැලි කැට වලට විතරක් අයිති එකක් නෙමෙයි. තේරෙනවා මේ කියන්නේ? එතකොට මෙහෙම දැක්කහම දැක්කොත් මෙච්චර කාලයක් අපි කඳක් තියෙන කඳක්ම දැක්ක දකින කඳක්ම තියෙනවා කියලා මට්ටමක් තිබුණා නම් දැන් අපි දන්නවා කන්ද කියන එක මේ හේතු ටික ගැටෙනකොටම උපදින හේතු නැති වෙනවා මිසක තියෙනවා නෙමෙයි. වැලි කැට ටික තියෙන තැන ඇහත් හිතත් නිසා මෙබඳු කන්ද කියලා එකක් උපදිනවා. හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. ආපහු මට තියෙන කන්දක් හොයාගෙන එන්නත් බෑ. තියෙන කන්දක් හම්බ වෙන්නේත් නැහැ. මොකද මට එනවනම් ඉන්න වෙන්නේ සිහි කරන්ද වෙන්නේ මොකද්ද? වැලි කැට ටික. හරිද? වැලි කැට ටික මෙබඳු වැලි කැට ටිකක් මේ ඇහැට ගැටුනොත් මෙබඳු විදිහට පේනවා කියන නුවණකුත් තියෙනවා. ඒද කන්ද කියන එක මට මේ පැත්තෙන් මේ ධර්මතාව නිසා ඉපදුනා කියලා හම්බ වෙනවා මිසක තියෙන එකක් හම්බ වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ වගේ ඔක මම උපමා. ඒ වගේ අපිට හම්බ වෙන්නේ මේ රූප තියෙනවනේ. මේ රූප වල දකින රූප කලාප කියනකොට මේ වැලි කැට කැට වගේ තියෙන්නේ කියලා නිකන් හිතන්නකො. හරිද? මේ වැලි කැට කැට කැටක තියෙන තැනක මේ ඇහත් හිතත් නිසා මෙබඳු සතහනක් අපිට පේනවා නේද? මෙච්චර කල් අපි මේක රූපයයි කියලා හිතාගෙන ඉන්නේ දැන් නේද? දැන් පේනවා. අපි අහකට යනවා කියන්නේ මේ තුන් දෙනාගේ සම්බන්ධය නැති වෙනකොට ආපහු පවතින්නේ අර රූපේ පෙන පිටක් වගේ කියලා කියන්නේ රූප කලාප කලාප කියන ටික විතරන. දැන් රූප කලාප කලාප කියන රූප කලාපයක් ගත්තොත් එබඳු රූප කලාපයක මේ හැඩේ තියෙනවද? නැහැ. අපි මෙහෙම ගත්තොත් දැන් ගොඩාක් මතු මේක කරන්න ඕනේ. දැන් මේ ශරීරයේ තියෙන පටවි කියන ස්වභාවයේ රූපකල තදගතින් යුක්ත රූපකලාපකුයි මේ ගහක තියෙන රූපකලාපකුයි ගත්තොත් දෙකම වෙනසක් තියෙනවද නැහැ. එතකොට මේ අපිට හම්බ වෙන මෙහෙම අපි පනව ගන්න තැනක පවතින රූප ස්වභාවය එකයි. ඔය වගේ කොහොම රූපකලාප රාශියක් තියෙන දැන් වැලි කැට ගොඩක් කියන්නකෝ මේ රූපකලාප කලාප 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 ගොඩාක් තියෙන. ඔබඳු රූපයි හරිද? එතකොට මේ රූප කලාප වල අවකාශ ධාතු තුන රාශි වෙච්ච එක එක හැඩ තියෙනවා වෙන්න පුළුවන්. එතකොට මෙබඳු රූපයකුයි මේ ඇහැයි හිතයි නිසා නම් මෙබඳු සටහනක් ලැබුණේ මට. දැන් මේ හිතේ පෙනෙච්ච සටහන නම් මම බන්දුල කියලා මිනිස්සයා කියලා නම් කළේ. දැන් අර කන්ද කියලා අපි නම් කළේ හිතෙන් උපද දෙයටනේ. ඔන්න දැන් අපි දන්නවා මේ මෙහෙම පේන දේ මේ හිතත් එක්ක උපන්න දෙයක් මේ පේන්නේ. ඕකට කියන්නේ සංඥාව කියලා. මේ ස්පර්ශයෙන් උපන්න දෙයක් මේ පේන්නේ දැන්. දැන් මේ ටික දකින්න කොටත් මෙයා රූපේ කියලා දකින්නේ මොකද්ද? මෙච්චර කල මේ බඳුල මේ රූපේ කියලා අසුරු කරපු දේ නෙමෙයි මෙයා දැන් රූපේ කියලා දකින්නේ. අර රූප කලාප ස්වභාවය තියෙනවනේ. තේරුණාද? දැන් අර කඳ පේනකොට එයාට රූපය කියලා හම්බෙන්නේ වැලි කැට ටික මිසක. තේරුණාද? දැන් මෙතන රූප කියලා අපිට හම්බ වෙන්න ඕනේ මොකද්ද? පටිවිආපෝ තේජෝ වායෝ කියන සියුම් රූප කලාප ස්වභාවය. ඒ ස්වභාවයයි ඇහැයි හිතයි නිසා තමයි නිබඳ සංඥාවක් පහළ වෙලා තියෙන්නේ. දැන් පැත්තකට ගියාට පස්සේ දැන් දැකපු මේ සටහන මෙයාට ආපහු සිහි කරන්න බෑනේ. දැන් සිහි කරන්න පුළුවන් අර රූප කලාප ස්වභාවය තියෙනවා. මොකද ආපහු එබඳු රූප කලාප මේ ඇහැට ගැටෙනකොට මෙබඳු සටහනක් පහළ වෙනවායි කියන නුවණ තියෙනවා. එතකොට මෙච්චර කල් දැකපු විදිහේ යමක් මෙයාට තියෙනවත් නෙමෙයි. තේරෙනවා මේකනේ? මෙච්චර කල් දැකපු දෙයක් තියෙනවත් නෙමෙයි තිබුණත් නෙමෙයි. දැන් අපි කියමුකෝ අපිට යන්න බෑ මෙහෙම කළා පාත කුස්සිය සිහි කළා. මට මොකද මෙහෙම සිහි කරන්න පුළුවන් මේ නාම රූප දෙක නොදන්නා කමින්මයි. අවිද්‍යාවෙන් කුස්සිය කියලා එකක් හම්බ වෙන්නේ මට. අපි කියමු දැන් දවල් අපිට කුස්සිය කියලා හම්බ වෙච්ච තැන කියන්නකෝ. එතනත් ඒ රූප කලාප කලාපයන්ගෙන් යුක්තව නම් රූපයේ කීපයක හැදිලා තිබුණේ. මේ ඇහත් හිතත් නිසා නම් ඒබඳු සටහනක් අපිට හිතට උපන්නේ. ඒ සටහන නම් අපි කුස්සිය කියලා දැනගත්තේ. හරිද? ඔන්න දැන් අපි පැත්තකට ආවා කියන්නකෝ. දැන් පැත්තකට එනවා කියන්නකෝ. දැන් පැත්තකට ආවට පස්සේ මම ආපහු මට දැන් රූපය කියන එක දැන් එතන පැවතුණු රූපය සිහි කරනවා සිහි කරන් දෙන්නේ මොකද්ද? රූප කලාප ස්වභාවය මිසක මට දැකපු විදිහ හැඩයක් සිහි කරන් දෙ බැරි වෙනවා. තේරෙනවද? වැඩි කැට ටික සිහි කරනවා වගේ. මොකද එතන තියෙන මම දන්නවා පටි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු රූප අපි කියමු නිකන් රූප කලාප කියලා. ඈ එතකොට මේ රූප කලාප ස්වභාවයෙන් යුක්ත මේ රූපය නිසා මේ ඇහැ නිසා හිත නිසායි මට මෙබඳු හැඩයක් පෙන්ලා තියෙන. ඒ හැඩයට තමයි කුසිය කියලා අපි නම් කරලා තියෙන්නේ. දැනගෙන තියෙන. කියන්නකෝ. දැන් වෙනදා මම මේ පේන සතහනම රූපය කියලානේ හිටියේ. ඒ හිඳයි දැකපු දෙයම තියනවා. දැන් එහෙම හිතපු හිඳයි දැන් කුසිය කියලා සිහි කරනවා කියන්නේ අපි හිතෙන් සංඥාවක් සිහි කරන්නේ. ඒ සංඥාවට මම මෙච්චර කල් රැවටලා තියෙන රූපය කියලා. ඒ හිඳයි මම තාම මගේ මෝඩකම මේ යන්නේ. තේරෙනවද? දැන් ඔයගොල්ලෝ කුසිය දැන් සිහි කෙරුවොත් සිහි කරන්නේ ඔයගොල්ලන්ගේම සිත. සංඥාව කියන එක හිත සම්බන්ධ එකක්නේ. හිතේ ගැටෙන එකක්. එතකොට දැන් හිතෙන් සිහි කරපු සංඥාවට ඕගොල්ලෝ මෙහෙ තියෙන එක කියලා රැවටෙන්නේ මොකද හම්බ වෙච්ච වෙලාවේදී ඔය මෝඩකමින් තියෙන්නේ. දැන් සිහි කරනකොට හම්බ වෙච්ච වෙලාවේ තිබුණ මෝඩකම සිහි වෙනවා මිසක ඕගොල්ලන්ට. දැන් තියෙන කුස්සිය හම්බ වෙනව නෙමෙයි. ලෝකේ හම්බ වෙච්ච වෙලාවේ තියෙන මෝඩකම හම්බ වෙනවා දැන් ආපහු. සිහි කරනවා කියන්නේ. තේරෙනවද කියන්නේ? දැන් ඕගොල්ලන්ට ලෝකේ හම්බ වෙන වෙලාවේදී දැන් මේ මෙතන තියෙන රූප කලාප කලාප ස්වභාවය කියන්නකො. මේ ස්වභාවය යහයි හිතයි ගැටෙන නිසා මෙබඳු සතහනක් උපන්න කියන්නකෝ. දැන් මේ නාම රූප දෙක නොදැන ඕගලන්ට තනියම රූපයක් කියලා විතරක් නේ හම්බ වෙන්නේ. නාම රූප දෙකක් හෝ ස්කන්ධ පංචකයක් හම්බ වෙන්නේ නැහැ. ඕගලන්ට හම්බ වෙන්නේ රූපයක් විතරයි. හරිද? මේ ස්කන්ධ පංචකයේම කෘත්‍යය නැත්නම් නාම රූප කියන ධර්මතා දෙකකම කෘත්‍යයක් වෙන තැන රූපය කියලා දැන් මේ තියෙන්නේ උදේ. හරිද? මොකද ඉබඳු රූප කලාප තියෙන තැනකුයි මේ ඇහැයි හිතයි කියන ධර්මතා තුන නිසාම වේදනා සංඥා චේතනා කියන ධර්මතා ටිකක් ඔසවලා තියෙන්නේ මේ. ওই ටික තමයි හිතෙන් අපි දැනගෙන තියෙන්නේ. නමුත් අපි මේවා ගැන දන්නේ නැතුව ඔක්කොම රූපයි කියලා තීරණය කෙරේ. එතකොට දැන් පැත්තකට ගියා මෙතන දැන් මේ නාම රූප දෙක නොදන්නා මෝඩකමින් ගත්ත තීරණයක් නේ රූපය කියලා. මම පැත්තකට ගිහිල්ලා සිත සිහි කරන කොටත් අර මෝඩකමේ මට්ටමම සිහි කරගන්නවා මිසක ඒ මෝඩකමේ මේ මේ මෙතන තියෙන වෙලාවේ මෝඩකමම සිහි වෙනවා මිසක ඒ මට්ටම සිහි වෙනවා මිසක එතන නුවණක් එන්න වෙලාවක් නැහැ දැන්. ඔයගොල්ලන්ට රූපය කියලාම තමයි සිහි කරන්න තියෙන්නේ දැන්. තේරෙනවද? අන්තිමට දැන් හිතනේ සිහි කළා තියෙන්නේ. හිත සිහි කළා තියෙන්නේ නමුත් රැවටලා තියෙන්නේ රූපය කියලා. මොකද දැන් හම්බ වෙන වෙලාවේදී රූපය නිසා හිතට පහළ වෙන ධර්මෙම හිතෙන් දැනගෙන තියෙන්නේ. නමුත් ඒ බව නොදන්නා කමෙන් රූපය කියලා තීරණය කළාම ඒ මොඩකම ඒ විදිහටම යටෙන්ට යනවා. එතකොට මේ අදාපි ලෝකය රූපයක් කියලා දකින තැන රූපයත් රූපයේ මුල් වෙලා උපදින නාමයක් කියලා ධර්මතා දෙකක් තියෙනවා. මෙන්න මේ ටික පිරිසිඳ දැක්කොත් රූපය කියන එක අවස්ථාවට හම්බෙලා නිරුද්ධ වෙනවා මිසක අපිට රූපය කියලා නිත්‍ය භවක් අපිට හම්බෙන්නේ නැති වෙයි. රූපය පිරිසිඳ දකිනකොට රූපය කියන මට්ටමින් අපි මිදිලා අපි හිතම නේද අතුරු කරන්න කියන මට්ටමක් පහළ වෙනවා. රූපයේ උපකාරයෙන් හිත පවත්න්නේ අපි. මේ හිතෙන් අපි ජීවත් වෙන්නේ කියන මට්ටමක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ කවදාවත් අපි වැලි කැට නෙමෙයි අතුරු කරලා තියෙන්නේ. වැලි කැට ටික නෙමෙයි සිහි කරලා තියෙන්නේ. වැලි කැට ටික අපි දැන් වැලි කැට කියන තැන කන්ද කියලා හිතාගෙන ඉන්නවා කියන්නකො. තේරෙනවද? කන්දට බොහොම කැමතියි කියලා හිතාගෙන ඉන්නකො. අපි කන්දක් කියලා හිතාගෙන තියෙන වැලි කැට ටික නිසා වැලි කැට ටික එහාට මෙහාට වුණොත් මට පේන හැඩේ වෙනස් වෙයි. එතකොට මට දුකක් එනවා. දැන් මම උපාදානය වෙලා තියෙන්නේ මේ පේන හැඩේට. මේ රූපය කියලා රැවටලා අල්ලගෙන තියෙන්නේ මේ පේන හැඩයට. මේක තියෙන්නේ මේ අනිත් වෙන දෙයක් මත. වැලි කැට ටික මත. අපි කියමුකෝ දැන් ලොකු ගල් කැට හතරක් පහක් අපිට තියන්න පුළුවන් වුණොත් ඔන්න දැන් අපිට මෙහෙම හම්බුන ආවකස් ධාතු සාපේක්ෂව මෙබඳු හැඩයක් කියන්නකෝ. තේරෙනවද? දැන් මේ මෙබඳු හැඩේ අහසට සාපේක්ෂව මේව තුලින් අපිට මතුවෙච්ච එකක් තියෙනවා. අවකාශ ධාතුට සාපේක්ෂව. දැන් අපි මෙහෙම හැඩයක්කට පේන හැඩයට මම කැමති වුණා කියලා. මේව වැටෙන්න තියෙන මොන හරි මේව හැප්පුණොත් ඒක වැටේ. ඒකවල මට දුකක් එනවා. තේරෙනවද? මොකද මම පැවතිලා තියෙන මෙබඳු හැඩයකට තියෙන්නේ. ඒ නිසා මට මේ මට්ටම නිත්‍ය වෙලා මේ තියෙන්නේ. එතකොට පටිච්ච සම්පන්න බව කියලා කියන්නේ පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතුන්ගෙන් හට ගන්නවා කියන්නේ. හරිද? හේතු එකක් හෝ හේතු කීපයක් නිසා හට ගන්න දේ ඒ හේතු නැති වෙනව නැති වෙනවා. අපි කියමු ඇහැ නිසා රූපය නිසා චක්කු විඥානය නිසා මේ වේදනා සංඥා චේතනා කියන ධර්මයක් හට ගන්නවා නම් මේ ඇහැ රූපේ චක්කු විඥාන කියන ධර්මතාව තුන නැති වෙනකොට නැති වෙනවා. එක දෙයයි දැන් කරන්න ඕනේ රූපය පිරිසිදු දකින්න ඕනේ දැන් අපි. මෙච්චර කල් අපි රූපයයි රූපයයි කියපු තැන ඒ විදිහටම රූපය අසුරු කරන්නේ නැතුව රූපය කියන එකේ යථාර්ථය තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. තේරෙනවද? දැන් ඔය අපි චතුධාතු අවස්ථාන කියලා අවස්ථාපනය කරන විනිශ්චය කරන සතර මහා ධාතු විනිශ්චය කරනවා කියලා ධාතු කමටහම් වඩනවා කියකියා මේ ධාතුව ප්‍රකට කරගන්න නුවණින් බලන්නේ මේ නිසා. රූපය ගැන අපිට විනිශ්චයක් ඕනේ ඔය නිසා. තේරෙනවද? එතකොට තමයි අපිට තියෙන රූපයේ මෙබඳුයි නම් රූපයේ ස්වභාවය මෙබඳුයි අපිට පහළ වෙන්නේ මෙහෙම හැඩයක්. ඈ අපි කියමු දැන් අසුබ ස්වභාවය බැලුවා කියනකොට කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇත ඇත මිදුළු වකු ගඩු හදවත අස්නා ගලම් දියලදිය තනාලු බඩවල කෙලසතු සඳ මිදුළු මුත්‍රා කියලා මේ වගේ කුණපකරස් දෙකක් තියෙන්නේ පේන්නේ මෙහෙම හැදේ. පවතින දේ නෙමෙයි පේන්නේ නේද? ඉතින් නෝනක් අපිට එනවා. එතකොට මේ නාම රූප කියන්නේ නැත්නම් මේ ධර්මතා තුන ස්පර්ශ නිසා පහළ වෙන මේ වේදනා සංඥාවක් මේ හේතු නැති වුණොත් මේ වේදනා සංඥා නිරුද්ධ වෙනවා කියන නුවණ ආවොත් අපිට රූපය කියලා නිත්‍ය බවක් හම්බ වෙන්නේ නැහැ. රූපය කියන එක නුවණයි. ඒ රූපේ අපිට විඥානීය අත්දැකීමෙන් මිදෙනවා. ඒ කියන්නේ පවතින රූපය ගැන එතකොට අපි දන්නේ නැති වෙනවා. නුවණයි රූපය ගැන. රූපය ගැටෙනවා. ගැටිලා රූපය ගැටීමෙන් ඇති වෙන නාම ධර්ම විතරක් අපිට ප්‍රකට වෙන දවසක් එනවා. ඔය මට්ටමට ආවොත් අපි කාම භවෙන් මිදෙනවා. ඒ කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් අරමුණු කරන් විඥානයේ රූපයක් නැති වෙනවා. හරිද? එතකොට මෙබඳු සතර මහා ධාතු රූපයකට එන්න නිමිත්තක් ඒ හිතට නැහැ. ඊට පස්සේ මේ නාම ධර්මත් පිරිසිදු දකින්න පුළුවන් දවසක් එනවා මේ වගේ. රූපය තියෙනවා කියලා ඕගලන්ට දැන් අපි කියමුකෝ මේ රූපයක් තියෙනවා කියලා පාත සිහි වෙනවා නම් ඕගලන්ට සිහි කරන රූපය සිහි කළා යන්න පුළුවන්. ඔය යන්න පුළුවන් හැකියාවම තමයි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඕගලට අද යම්තාක් ඇල්පෙන්ති තුඩක තරම් සැවෙන්න මුලක් තරම් හරි හේතුවක් තිබුණොත් සිහි කළා යන්න පුළුවන්. ඒ තාක් මරණාසන්න මොහොතේ මේ ටික අතහැරනකොට ඒ දේ සිහි කළා රූප දැක ගන්නයි. විඥානේ දැක ගන්න ඒ රූපය. ආපහු විඥානේ මේ රූපයකට කොටු වෙනවා. සවිඥානක වෙනවා එතකොට. ආපහු මේ නාම රූප දෙකේ හැදෙනවා. මේ වගේ. හැදිලා ආයෙත් මේ වගේ ආයතන ටිකක් දක්වා එනවා. ආයෙත් මේ ආයතන වලට බාහිර රූප ගැටීම නිසා මේ වගේ වේදනා සංඥා පහළ වෙනවා. ආයෙත් මේ නාම රූප කියන ධර්මතාව දෙක පිළිසින්ද නොදන්නාකමින් රූපය කියලා තීරණය කළා. ආයෙත් මේ වගේ නිමිති තියාගන්න. ආයත් මරණසන්න මොහොතේදී ඒ තියනවා කියපු නිමිත්තක් අරමුණු වෙලා ආයත් විඥානයේ රූපයට වැටෙනවා. ආයත් මේ වගේ රූපයකට කොටු වෙනවා. ආයත් නාම රූප දෙක හැදෙනවා. අපිට කන්න බුණ ආහාර දෙනවා මේ නාම රූප දෙක හැදෙනවා. ආයත් මේ වගේ ආයතන ටිකක් හැදෙනවා. මේ චක්‍රයේ කෙලවරක් නැහැ. මේ චක්‍රයේ අදක නෙමෙයි ඊයක නෙමෙයි පෙරේදක නෙමෙයි මෙහෙ මේක නුවණින් බලලා වෙන විදිය නැවැත්ුවේ නැත්තම් වෙනවයි කියන එක ධර්මතාවය. අර මං කියන්නේ කෙනෙක් මිරිඟුවක මෙහා කෙරෝලේ ඉඳලා එහා කෙරෝලට දුවනෝ වතුර කියලා. දැන් යනකොට ඔන්න වතුර නැහැ. ආපහු Taman හිටවු පැත්ත පේනෝ වතුර වගේ මිරිඟුව. ආයෙත් ඒ පැත්තට දුවගෙන යනවා. ආපහු ඉස්සෙල්ලා හිටවු පැත්ත පේනෝ වතුර වගේ ආයෙත් එහාට දුවනවා. නුවර නැති වුණොත් මේ එහාට මෙහාට යන එකේ නතර නවාතනක් නතර වීම කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ කෙරෝලේ ඉඳන් ඉන්න මට පේනවා පිටියේ කෙරෝලේ දැන් වතුර තියෙනවා වගේ හොඳ තිබහකුත් හැදිලා තියෙනවා. වතුර තියෙනවා වගේ පෙවුනොත් තිබහත් තියෙනවා නම් මට නුවර නැහැ මිරිගුව තියෙනවා කියලා නුවර නැහැ වතුර තියෙන්නේ කියන අදහසකුත් තියෙනවා නම් වතුර වගේ තේනවා නම් තිබහකුත් තියෙනවා නම් දුවන්නේ නැද්ද? දුවනවා. එතෙන්ට ගියාට පස්සේ තිබහක් තියෙනවා වතුර වගේ පේන්නේ වතුරක් තියෙනවා වගේ මෙහෙ පේන්නේ තිහොඳට තිබහකුත් තියෙනවා කියලා ආයෙ මේ පැත්තට වුණු ආයෙත් මෙහාට එන්නේ නැහැ එනවා ආපහු මේ පැත්තට ඇවිල්ලා දැන් හොඳටම තිබහක් තියෙනවා වතුර වගේ පේන්නේ අර හිතුව පැත්ත දැන් ආයෙත් එහාට දුවන මේ දිවීම නතර වෙයි නතර වෙන දවසක් කියන්න පුළුවන් දැන් මේක කෙලවරක් දැන් තියෙයි එතෙන්ට ආවේ මේ නිසා මෙතෙන්ට ආවේ මේ නිසා එතෙන්ට ආවේ මේ නිසා මෙතෙන්ට ආවේ මේ නිසා මෙයා මෙයාට මුල මෙයාට මෙයා මුල දැන් මේක කෙලවරක් හොයන්න බෑ ආපහු මෙහෙම 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 මේ යන එකේ වෙනසක් ගන්න පඤ්ඤා නරණං රතන ප්‍රඥාව මිනිසාට රත්නයක් කියලා කියන්නේ ඒ නිසා චුට්ටක අඩුවකින් මේ තරම් චක්‍රය දුවන්නේ මොකද්ද වතුර වගේ පෙවුනට එතන තියෙන නිදුගෝ නේද කියන මේ චුක්ක ඔච්චරයි තියෙන්නේ. ඔය චුක්ක රත්තරන් මේ ප්‍රඥාව රත්තරන් කියලා කියන්නේ රත්නයක් කියලා කියන්නේ ඒ නිසා. ඔය චුක්කකින් මේ චක්‍රෙම නතර වෙන්නේ නැහැ. නේද? මේ දුවපු දිවීම නතර වෙයි අර තේන්නේ මිරිඟුව නෙමෙයි මේ මේ වතුර නෙමෙයි වතුර වගේ තේමන තියෙන්නේ මිරිඟුව නේද කියලා හිතා ගන්න පුළුවන් වුණොත් සුට්ට එපමණකෙම මිරිඟුව කියලා දැක්කොත් පිපාසය තිබුණු දුවයිද දැන් නුවන්ින් දැක්කේ තේන්නේ වතුර වගේ තේන තැන මේ වෙනදට වතුර කියලා රැවටිච්ච ඒ සතහනමයි තේන්නේ දැන් නුවණයි ප්‍රඥාව කියනවා තියෙන්නේ මෙතන වතුර නෙමෙයි මිරිඟුව නේද පේන්නේ මේ වතුර වගේ කොච්චර තිබහුණ දුවනවද ඇයි මිරිඟුවනේ ඒ වගේ අපි දැක්ක අපි මෙච්චර කල් මිරිඟුවේ ජලය පේනවා වගේ මේ සංඥා මිරිඟුවක් කියලා කියන්නේ මේ උපදින සංඥාවට රූපේ කියලා නම් පෙන්වන්නේ මේ හරිද ඔන්න ඒක ගාවට ආපු එහාට ගියාම එහා පැත්තේ උපදින සංඥා පෙන්වන රූපේ කියලා. දැන් රූපේ කියලා හොයාගෙන මෙහෙම 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 නම් අපි දුවන්නේ. දැන් මේ රූපේ වගේ පෙන්වන මේ රූපේ නිසා පහළට සංඥාවක් නේද? මේක පේන වෙලාවට මේ මේ රූපේ කියන්නේ මෙහෙම මෙහෙම ස්වභාවයෙන් තියෙන එකක් නේද කියලා දැක්කොත් අපි රූපේ කියලා මෙහාට දුවනවද? අපි දන්නවා සංඥාව කියන එක හිත තියනකම් තියෙන එකක්. හිතත් එක්ක උපදින එකක්. හිත නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධ වෙනවා. ඒ නිසා රූපේ තියෙනව නෙමෙයි ඒක. අපි කියමු දැන් මිරිඟුව තියෙන තැන ජලය වගේ කියන එක හිතට පේන එකක් මිසක වතුර වගේ හිතට පේන එකක් මිසක තියෙන එකක් නෙමෙයි නේද ඒ වගේ මේ පේන සංඥාව මිරිඟුවක් කියලා කියන්නේ හිතට උපදින එකක් මිසක තියෙන එකක් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරන මරිච්ච උපමා සංඥා මහණි සංඥා මිරිඟුවක් වගේ දැකින්ද කියලා තේරුණාද රූපයේ තියෙන තැන මේ මිරිඟුව තියෙන මිරිඟුව වගේ දකින්නකො රූපය මිරිඟුව නිසා උපන ජලය වගේ හැඩය දකින්නකො මේ පේන පැහැසටහන් තේරෙනවද එතකොට අපි දැන් අද මේ මිරිඟුව පිටිපස්සේ දුවන ජලය කියලා දුවනවා වගේ මේ තියෙන රූපේ තමයි මේ දකින්නේ තියෙන රූපය අතුරු කරන්න කියලා මේ දුවන්නේ තේරෙනවද නමුත් අපි දැක්කොත් රූපේ නැහැ කියන්නේ රූපේ හොඳට වෙනම දකින්නවා දැකලා මේ රූප ස්පර්ශ නිසා පහළට රූප සංඥාවක් කියලා අපි තේරුම් ගත්තා. රූප සංඥාවයිති රූපෙට නෙමෙයි හිතට. රූප සංඥාව උපදින කොහෙද? හිතත් එක්ක. හිත නිරුද්ධ වෙනකොට මේ දේ නිරුද්ධ වෙනවා. හිතත් එක්ක උපදින දේ හිතත් එක්ක නිරුද්ධ වෙනකොට නැති කරන්න පුළුවන්. මේ 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 පවතිනවාද? ඊට අපි කියමු තිරසංගත සත්‍යගේ ස්වභාවය. දැන් අස්සෙ ඉන්නේ. අස්සෙෝ වියලි තනකොළ කන්න හැයි. ඒක උට දානවලු කොළපාට කණ්ණාඩිය. දැන් දැම්මම තනකොළ තියෙන කොළපාටනේ මූ දැන් කනවා ඒවා. හරිද? අස්සයාට දැන් ඒ මිනිහයාට තනකොළ වියලුනහම අස්සයා කන්නේ නැති හින්දා දානවලු කොළපාට කණ්ණාඩිය. දැන් මෙහි දාපු කණ්ණාඩියේ පාට මෙහෙන් පේනකොට ඌට හිතෙන්නේ මේ තියෙන එක පේනවා කියලා. තේරෙනවද? දැන් අස්සයා කොළපාට දැන් තනකොළ කනවා. අර ස්පර්ශයේ වෙනසක් දැක්ක අමු මේ වේවි මේ මේ තනකොළමන්නේ දැන් කොළපාට. මොකද කණ්ණාඩි නැති වෙලාවට ඒක කොළපාටයි කියලා දැකලා තියෙන හින්දා දැන් කණ්ණාඩි දැක්කහමත් මොකද කරන්නේ? කොළපාට තමයි කියලා හිතන්නේ. නමුත් දැන් මෙහෙ දාපු කණ්ණාඩි මෙහෙන් පෙවුණා කියලා එහෙ තියෙනවදනේ? දැන් මෙයා මේ කොළපාට තනකොළම කන්නේ නෑනේ. කන්නේ වේවිච්ච. ඒ වගේ අපිට අර අස්සයාට කොළපාට කණ්ණාඩියක් දෙන්න වගේ රූප ගැටිලා හිතට මෙබඳු සංඥාවක් උපදින්නේ හිතෙන් උපදින්නේ. නමුත් අස්සයා තනකොළ කනවා කොළපාට තනකොළ කනවා වගේ අපි හිතාගින්නේ මෙහෙ තියෙන්නේ කියලා දැන්. මේ රූපය අල්ලනවා කියලා මේ අල්ලන්නේ මොකද්ද? සතර මහා ධාතුව. අස්සයා කොළපාට තනකොළ කනවා කියලා කන්නේ මොකද්ද? වියලි දෙන්නේ. මේ හිතෙන් ඔසවපු දේ බලාගෙන මේ අත දාන්නේ අල්ලන්නේ අපි පටවි දහතු. ඒ කියන්නේ කයට ගැටෙන පටවි දහතු පේන්නේ මේ වෙන සිද්ධිය. අපි දැන් මේ මෙහෙම ලොකු පැටලිල්ලක අපි ඉන්නේ. මේ තුල තමයි මේ නිත්‍ය බව තියෙන්නේ. ඒ කියන්නේ දැන් තිරසංගත සතා ඒ මට්ටමේ රැවටෙනවා වගේම තමයි අපි මේ මට්ටමේ රැවටෙන්නේ. අපි මනුස්සයා කියලා කියන්නේ තිරසංගත සතා රැවටෙන මට්ටමේ අපි රැවටෙන්නේ නැහැ උසස් එක. එයාගේ මෝඩකම තේරෙනවා. නමුත් තිරසංගත සතා එයාගේ මට්ටමේ රැවටෙනවා වගේ අපි අපේ මට්ටමේ රැවටිලා කියලා දන්නේ නැහැ. දැන් හිත එක්ක උපදින රූපය මේ ස්පර්ශය නිසා හිත එක්ක උපදින සංඥාව රූපයටයි තිය කියලා දැන් අපි අර කන්නාඩී සිද්ධියම වෙලා තියෙන්නේ අපිට. තේරෙනවා? එතකොට ඒ නිසයි බුදුහාමුදුරනේ හේතුඵල ධර්ම පෙන්නේ. ඈ චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කුඤ්ඤාන තින්නං සංගති පස්සෙ. පස්සපච්චය වේදනා සංඥා චේතන. එතකොට මේ ස්පර්ශ නිසයි වේදනා සංඥා චේතන කියලා බලන්න කිව්වේ. එතකොට විඳිනවා නම් හඳුනනවා නම් කල්පනා කරනවා නම් මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් මේවා. රූපෙන් නෙමෙයි, ඇහෙන් නෙමෙයි, හිතෙන් නෙමෙයි. මේ තුන් දෙනාගෙම එකතුව නිසා වෙන සිද්ධි ටිකක් මේ. රූපේ විඳිනවා කියලා කියන්නත් බෑ, රූපය හඳුනනවා කියලා කියන්නත් බෑ, රූපය කල්පනා කරනවා කියලා කියන්නත් බෑ. මේ විඳින හඳුනන කල්පනා කරන ඒවා එකකට දාන්න බෑ. එතකොට මෙහෙම සිද්ධියක් වෙන්නේ අපිට මේ සිද්ධිය නොදන්නකොට මේ දෙකම එකතු කරලා තීරණය කරන්නේ මොඩකමද අපි රූපේ කියලා. මොකද මෙච්චරකල් අපිට මේ ඇහැගෙන අවධානයක් නැහැ, හිතගෙන අවධානයක් නැහැ. මොකද දැන් මේ වෙලා තියෙන ආශ්‍රව බලවතදී මේ රූපේ 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 කියලා මේ හිතම ඇතුරු කරලා තියෙනවා. දැන් අපිට හිතට උපදින දේම අපි රූපය කියලා නම් හිතලා තියෙනවා. අපි මෙච්චරකල් මේ රූපේ යථාර්ථයේ මේ ඇහැ මේ හිත මේ ධර්මතා නිසා උපදින සංඥාවක් කියලා නෙමෙයි අනන්ත සංසාරෙදි ඉගෙනගෙන තියෙනවා. මෙහෙම වෙලා මෙහෙම වෙන තැනක රූපය කියලායි තීරණය කරලා තියෙන්නේ. දැන් අද මට රූපය කියලා මෙහෙම හම්බ වෙන්නේ මෙච්චර කල් තිබුණ ඇසුරක් මතයි. එහෙම හම්බ වෙන ඇසුර ගෙවන්න නම් මේ අපි රූපයයි කියපු තැන පිරිසිඳ දකින්න ඕන. එහෙම දැක්කහම අපිට නාම රූප කියලා ධර්මතාව දෙකක් හම්බ වෙනවා. එහෙම හම්බ වුණාම අපි මෙච්චර කල් රූපයයි කියලා හිතුව මට්ටම හිත නාම ධර්මය. ඒ කියන්නේ හිතෙන් ස්පර්ශ නිසා උපන්න සංඥාවක් කියන එක නුවණ එනවා. ඒ ධර්ම ඉපදලා නිරුද්ධ වෙනවා එක නුවණක් එනවා. රූපයේ කීපකේ පවතින ස්වභාවය ගැන නුවණක් එනවා. තේරුණා? එහෙම වුණාම අපි කියමුකෝ දැන් මෙහෙම ගන්නකො මේ ඇහත් හිතත් රූපයත් නිසා කියනකොට රූපය කියනකොට මෙච්චර කල් මේ රූපයයි කියලා අපි මෙච්චර කල් හිතාගත්ත මට්ටම සිහි කරගන්න එපා. අපි කරන වැරද්ද තමයි ඇහත් හිතත් රූපයත් කියනකොට අපි මෙච්චර කල් රූපයි කියලා හිතුව මට්ටම සිහි කරගන්න එක. තේරෙනවද? ඒ මට්ටම සිහි කරගන්න එපා. අපි දැන් කන්දක් තියෙන තැන ඇහත් රූපයත් හිතත් කියනකොටම අපි අර හැඩේනේ ඔක්කොම සිහි කරගන්නේ. ඒ වැරද්ද කරන්න එපා. ඇහත් රූපයත් කියනකොට සංගල වැලි කැටි ටික සිහි කරගන්න ඕන. ඇහත් රූපයත් හිතත් නිසා සංඥාවක් පහළ වෙනවා, ස්පර්ශ නිසා වේදනා සංඥා පහළ වෙනවා කියනකොට කන්ද සිහි කරගන්න. අර පේන හැඩේ. එහෙනම් දැන් අපි දන්නවා හැඩේ රූපයට අයිති හෝ රූපය තුල තියෙනව නෙමෙයි මේ ධර්මතාව ටික නිසා උපන්න එකක් කියලා. ඒ වගේ ඇහත් රූපයක් කියනකොට මේ පටි ව්‍යාපෝ තේජෝ වායෙන් උත රූප කලාප ටික සිහි කරගන්නකො. මේ රූප කලාප වල නෑ මේ බඳු හැඩ. තේරෙනවද? ඇහත් රූපය චක්කු විඤ්ඤාණ නිසා මේ වේදනා සංඥා පහළ වුණා කියනකොට දැන් අපි දන්නවා මේ හිතටයි මේක හිතෙන්නේ මේක ඉපදිලා තියෙන්නේ කියලා. තේරෙනවද? එතකොට ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණය තුන් දෙනා වෙන් වුණාම නිරුද්ධ වුණා. පේන දේ නිරුද්ධ වෙනවා, මේ වේදනා සංඥා නිරුද්ධ වෙනවා. මේ විදිහට මෙහෙම අපි ටික ටික සම්මාදි ටික නෝක මෙහෙම හුරු කරනකොට අපිට හොඳට නාම රූප කියන ධර්මතාව දෙක ප්‍රකට වෙනවා. එතකොට අපි මෙච්චර කල් දැකපු අසුරු කරපු ලෝකයේ නිත්‍ය බවක් අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙනවා නිත්‍ය ඇති, ඒ කියන්නේ පවතින දෙයක් හැටියට හම්බ වෙනවනේ මේ ජීවිත සම්පතේ තියෙන තාක් පටි ආපෝ තේජෝ වායෝ කියන රූපය හම්බ වෙනවා. පරමාර්ථ වශයෙන් අපිට හම්බ වෙන්නේ ඕක. හරිද? ඒ කියන්නේ අපි ඕගොල්ලෝ මේ නුවණින් හින්දලා පැත්තකට ගියෝ. ඕගොල්ලෝ සිහි කරනකොට ඕගොල්ලෝ දන්නවා දැන් මේ සිහි වෙච්ච හින්දා හිතට පේනවා මිසක මෙහෙම මේ සිහි කරන දේ එතන නෑ කියලා දන්නවා. මොකද හටගත්ත වෙලාවේදීත් රූපය මේ බඳුයි කියලා දැනගෙන හිටපු හින්දා. හටගත්ත වෙලාවේදී පැවතුණු රූපියත් නුවණයි නේ ඔයගලන්ට. හටගත්ත වෙලාවේදී රූපය මෙබඳුයි නම් ඇහැ මෙබඳුයි නම් හිත මෙබඳුයි නම් මෙබඳු නිසායි හටගත්තේ කියලා. ඔන්න දැන් අපි කොහොම ටිකක් අහගත්ත කියන්නේ දැන් මේ විදිහට අහගත්තාම රූප තණ්හාව නැති වෙන්නේ. ඒ කියන්නේ මෙච්චරකල් මෙබඳු මට්ටමක සතහනක් දුක්කට සාපේක්ෂවනේ රූපයක් කියලා තණ්හාව ඇති කළේ. දැන් අපිට තණ්හා කරන්ද මෙබඳු මේ වෙන දැසුරු කරුම් මට්ටමේ රූප සටහනක් හම්බ වෙන්නේ නැහැ දැන්. තේරෙනවද? ඒ කියන්නේ හිත එක්ක ඉපදිලා නිරුද්ධ වෙන සංඥාවක් කියන නුවණාවට පස්සේ රූපය හම්බෙන්නේ නුවණින් පටිවාපෝතේ ජීවායු කියන එකනේ. ඕකට දරුවෙක් ගෙයක් දොරක් කියලා එන තණ්හාව එනවද අපිට? නැහැ. තණ්හාව නැති වෙනවා. තණ්හා උපාදාන නැති වෙනකොට හටගත් දේ නිරුද්ධයි කියන එක සාර්ථක වෙන ඉබේ. එතකොට අපිට නිත්‍ය බව නැහැ. අර පංච උපාදාන ස්කන්ධ දුක නැති වෙනවා. ජරා මරණ ශෝක කරු දුක් දුන්නස් නැති වෙනවා. දැන් මේ විදිහට ස්කන්ධයන්ගේ උදේ වැය අපි ටිකක් ඉගෙන ගත්තා කියන්නකො. දැනගත්තට පේන්නේ නැහැ. අපිට මේ ටික බොහොම ආයාසයෙන් අපි මේ යන්තම් විතර්ක කර කර තෝරගන්නේ. ඒ වෙන මොකදින්ද නෙමෙයි නීවරණ ධර්ම නිසායි. දැන් සමාධිය උනේ ඔන්න ඔය නිසායි. සමත කමඨහනක් වඩන්නුනේ ඔය නිසායි. සමත කමඨහනක් වඩන්නේ නීවරණ ධර්ම දුරු කරන්න. මොකද මේ නීවරණ ධර්ම දුරු වෙච්ච හිතකට මේ ස්කන්ධයන්ගේ උදේ වැය මේ නාම රූප ධර්මතා දෙක පෙනෙනවා. එහෙනම් නීවරණ ධර්ම දුරු කරගෙන සමාධියක් සමාධියක් වඩන්න බෑ. කය වචෙන් දෙක අසන්වර කරනාට ඒ හිඳ සීලයක් වුණා. ඔන්න දැන් සීලිය අවශ්‍යතාව වෙනවා. සීලේ ඕනෙ වෙන්නේ මොකටද කියලා එයා දන්නවා. සීල් රැක කියලා නිවන් දකින්නවා නෙමෙයි. සීලයක් නිසා වෙන මොකවත් වෙනවා නෙමෙයි. සීලේ කය වචෙන් දෙක සංවර කරගත්තාම හිතේ නීවරණ ධර්ම දුරුකරන්න හිත සමාධි කරන්න උපකාරයි. ඔන්න දැන් සීලයට කියනවා සමාධි සංවර්ධනික සීලය. දර්ශනික හිතයි මේ සීලය. සිල්වත්ුනේ ඇයි දැන් සිල් රැකලා නිකන් ඉන්න බෑ. සිල්වත් වෙලා ඊටියට පළක් නැහැ. උපෝසත සීලයක් හරි, පන් සීලයක් හරි, දස සීලයක් හරි රැක්කන රැකේ ඇයි? හිත සමාධි කරන්නයි. ආර්ය ශාวกය දන්නා. මොකද? ඇයි හිත සමාධි කරන්න කියන අර්ථය දන්නවා. හිත සමාධි අවශ්‍යුනේ ඇයි? ඇත්ත ඇති හැටි දකින්ද මොකද්ද? යමක් හේතුන්ගෙන් හටගත්ත නම් හේතු නැති වෙන්නේ නැති වෙනවා. මොකද්ද? දකින්න අහන හැම දෙයක්. හේතු ටික දන්නවා. මොකද ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ නිසා මේ වගේ වේදනා සංඥා උපදිනවා නම් මේ හේතු නැති වෙනකොට මේ වේදනා සංඥා චේතන නැති වෙනවා. මෙහෙම නොදැක්කොත් මේ හේතුඵල ධර්ම නොදකිනකොට අවිද්‍යාවෙන් රූපය කියලා තීරණය කළ නිත්‍ය බව වෙනවා. මේ මතය දුක ඉන්නේ කියලා තේ දන්නවා. මේ දර්ශනය දකින්ද නම් සමාධිය ඕනේ. සමාධියට නම් සීලය ඕනේ. ඒ හින්දා සීල් රකින්නකොට සීලේ පිළිපදිනකොට සීල විසුද්ධිය ඇති වෙනවා. මොන පළවෙනි විසුද්ධිය? සීල විසුද්ධිය ඇති වෙනවා. හින්දා මෙහෙම කරලා සත්‍ය විසුද්ධිය පිරෙනවා. සීල විසුද්ධියේ පිරෙනකොට සීල විසුද්ධිය සම්පාදනය කරනකොට එයාට චිත්ත විසුද්ධිය උපදින. සමාධි සංවර්ධනිකයිනේ මේ සීලේ. හරිද? ඔන්න දැන් නීවරණ ධර්ම දුරු වෙනවා කියනකොට දුරු කරනවා. දැන් චිත්ත විසුද්ධිය උපදින. හරිද? චිත්ත විසුද්ධිය නීවරණ ධර්ම දුරු වුණාම ඇත්ත දකිනවා. නාම රූප ධර්ම පිළිසින් දකින දැන් ditthi visuddhi උපදිනවා. නාම රූප ධර්මතා දෙක පිළිසින් දකිනවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි. දැන් තමයි මෙයාට මෙච්චර කල් තිබුණු කෙසේද කෙසේද යන විමතිය දුරු වෙන කාංකා විතරන විසුද්ධිය. හරිද? කියන්නේ දැන් අපිට මෙහෙම කිව්වට තාම කාටවත් මේක ප්‍රත්‍යක්ෂද? නෑ, කොච්චරක් ටිකක් සැකයක් තියෙනවනේ. තේරෙනවද? ඒ කියන්නේ අනුමානෙතනේ එක්ක මම කියපු නිසා කියපු එකට විතර්ක බලයෙන් මෙහෙම වෙන්න පුළුවන් කියලා. Taman තුල ප්‍රත්‍යක්ෂ ඥානයක් නෙමෙයි තියෙන්නේ. නීවරණ ධර්ම දුරුයි නම් අපිට මේක ටග්ගල් දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ ධර්මතාව ටික එක්සෙනික ටික ටික හරි ඇවිල්ලා තියෙනවා. සංකා විතරන විසුද්ධිය කියන එක ඇතුළේ ඉන්නේ හරියට මේ නාම රූප කියන ධර්මතා දෙකක් තියෙනවා. අපි රූපයක් කියලා දකින්වයි කියන සිද්ධිය තුළ මෙහෙම ධර්මතා දෙකක්ම තියෙනවා නේද කියලා Taman දැකපු දවසටයි. මේ සිද්ධිය ඇත්තයි කියන එක Tamanට සාර්ථකයි. සංකාවිතන ඉසුද්ධිය තියෙනවා. ඊට පස්සේ Tamanta හම්බ වෙනවා මොකද්ද? ප්‍රතිපදා ඥාන දර්ශන ඉසුද්ධිය. ඒ කියන්නේ හරියට මෙහෙනම් දැන් විමුක්තිය සඳහා දුක නැති කිරීම සඳහා කළ යුත්තේ මොකද්ද කියන එක Tamanta මේ තේසුද්ධි සංකාවිතන ඉසුද්ධිය මග්ගා මග්ග ඥාන දර්ශන. දැන් මග නොමග දෙක තේරෙනවා. කළ යුත්තේ නොකළ යුත්තේ මොකද්ද කියන එක තේරෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වන්නේ මහණෙනි, එහාට මෙහාට දුව පැන ඇවිදින කුඩා දරුවන්ව දෙමව්පියෝ නිතරම පිටිපස්සෙන් ඉතහැ රකින්න ඕන. ඇයි? මෙයා ප්‍රතිදේ කටේ දාගන්නවා, අපත්‍ය දේ කටේ දාගන්නවා. දැන් ගොළු බෙල්ලෙක් ගැලුම්බියේ සිටින මේ පොඩි ළමයා ඒකත් කටේදා ගන්නවනේ. ජිල් බෝලයක් වස ටිකක් තිබුණා ඒකත් කටේදා ගන්න. හොඳ කෑමක් බීමක් තිබුණා ඒකත් කටේදා ගන්න. පුංචිම පුංචිම ළමයෙක් ගැන නේද? මහන්නේ මේ මෙයා තනියම යැපෙන්න පුළුවන් තරම් දැනන්ත වෙනකන් දෙමව්පියන් බලා ගන්නවා. තනියම යැපෙන්න පුළුවන් තරමට ආවට පස්සේ මහන්නේ දෙමව්පියන්ට ඒගොල්ලෝ බලන් දුන්නේ එයා විසින් එයා යැපෙන්න ගන්නවා. හොඳ නරක වෙක් කරගන්න පුළුවන් තරමට ආවට පස්සේ මෙයා දැන් පත්‍ය අපත්‍ය දේ දන්නව නම් දන්න තැනට ආවට පස්සේ ඒ ළමයා විසින්ම නරක දේ අයින් කරලා හොඳ දේ විතරක් ගන්නවනේ නේද? එතෙක් අර අමල තත්ත්වල රකින්න දුන්නේ මහන්නේ. ඒ වගේයි මම මේ කෙනෙක් මාර්ග දික්ක සම්පන්න වෙනකන් සූවම් ඵලයට පත් වෙන තාක් ඒ අයගේ ඉස්සරහ පිටිපස්සේ මං ඉඳින කුඩා දරුවෝ වගේ ඒගේ අය පත්‍ය දිස් කටේ දාගන්නවා අපත්‍ය දිස් කටේ දාගන්නවා. මම සූවම් ඵලයට පත් වුණාට පස්සේ එයා තනියම යැපෙන්න ගන්නවා. අර වැඩි හිටි කර්ම කාරණා තේරෙන ළමෙක් බවට පත් වුණා වගේ ඒ අයගේ ඉස්සරහන් පස්සේ මම ඉන්න ඕනේ නැහැ මහණෙනි කියලා. ඒ වගේ දැන් මග්ගමග්ඥාන දර්ශන එකෙන් දැන් ditthi visuddhi පහළ වුණානේ. ඒ කියන්නේ සංකා විතරණ විසුද්ධියත් ආවනේ. සැක සංකා දුරු වුණාම දැන් මෙයාට එනවා මොකද්ද? මග්ගමග්ඥාන දර්ශන. කළ යුත්ත නොකළ යුත්ත මොකද්ද කියන නෝන දැන්. දැන් මෙයාගේ පිටිපස්සෙන් ඉස්සරහන් පිටිපස්සෙන් කවුරුත් ඉන්න ඕනේ නැහැ. මෙයා දන්නවා දුක කියන එක ඇති වෙන්නේ මෙහෙමයි නැති වෙන්නේ මෙහෙමයි. වෙන මිදෙන්න ක්‍රමයක් නැහැ කියන එක දන්නවා. දැන් එයා තනියම යැපෙන්න ගන්නවා. මගුණ මග දෙක ගන්නවා. මග්ගම් මග්ග ඥාන දර්ශන. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. එහෙනම් මම කලීත් මේකමයි කියන එක ඥාන දර්ශන විසුද්ධිය. මේ පවතින මේ යථා ස්වභාවය ඒ විදිහට නුවණ හැපිලා හිටන දවසක් එනවා. එච්චරයි අපිට කරන්න තියෙනවා. හරිද? මෙතෙන්ට කියනවා මොකද්ද? සිනාස්රෝ කියලා. හරිද? පහත් තුනක් කියලා. එතකොට ඒ කියන්නේ සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිය කියන්නේ ඇත්ත දකිනවා. ඥාන දර්ශන සිද්ධ කියන පවතිනමදී නුවණින් දකින්න. යථාභූත ඥාන දර්ශන. ඒ දැක්කට පස්සේ දුකේ කලකිරෙන නොයැලෙනවා මිදෙනවා කියන එක ධර්මතාවයක් ඒක. ඉතින් මෙන්න මේ සිද්ධිය දැනගෙන මෙන්න මෙහෙමයි අපිට භාවනා කරන්න තියෙන්නේ. සිල් රකින්න ඕනෙත් එහෙම. සිල් රකින්නේ ඇයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. හිත වඩන්නේ ඇයි කියන එක තේරුම් ගන්න ඕනේ. නුවණින් බලන්නේ ඇයි කියන එක තේරුම් ගන්න. වෙන දුකෙන් මිදෙන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. හොඳට මතක තියාගන්න. මේ කවුරු බුදුහන්දර කිව්වට නෙමෙයි. ඕගොල්ලොම හිතන්නේ දැන් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා කියනකොට දැන් මෙහෙ ඉන්නකොට gedarak තියනවා කියලා මෙහෙම ඉන්නවා කියලා. අනිත්‍ය වෙන ලෝකේ ඕගොල්ලෝ මෙහෙම හිතාගෙන හිටිට ඒ රූපේ නතර වෙයිද? ගලක් පෙරලා වුත් හඳක් පෙරලුනොත් වාතයක් આવුත් කැඩේ බිඳේ නේද? නමුත් මෙහෙම දෙයක් තියනවා කියලා හිතාගෙන යන ඕගොල්ලන්ට ඒ දේ නොලැබෙන දවසක් එන්න බෑයිද මේ ලෝකෙ? පුළුවන්. එදාට දුක් ගොමනස් එන්නේ නැද්ද? එහෙනම් මේ මට්ටම ওই මට්ටම පවත්වන එක නෙමෙයිද දුක? මෙහෙම තියනවා කියන එක නෙමෙයිද දුකට හේතුව? දුකට හේතුව. මේ ඕක තමයි නිත්‍ය බව. නිත්‍ය සංඥාව කියන්නේ ඒ කියන්නේ ගෙදර දැක්කත් ඕගොල්ලන්ට මේ හැඩේ තියෙනවා, දැන් පැත්තකට આવත් ඕගොල්ලන්ට මේ හැඩේ තියෙනවා, ආපහු දැක්කත් මේ හැඩේ තියෙනවා. මෙහෙම දෙයක් තියෙනවා කියන ඒකාන්ත නිත්‍ය බවක් තියෙනවානේ. අපි දන්නේ මේ බව උපද්දලා තියෙන මේ හිතෙන් කියලා. අපි හිතාගෙන ගෙදර තියෙන හින්දම තියෙනවා කියලා. අපි කියමුකෝ අපි වතුරකට එදුණු ඡායාව ගැටෙනවා. අහකට යනකොට මොකද වෙන්නේ? නැති වෙනවා. තිරසංගත සතෙක් වතුරකට එදුණු ඡායාව ගැටෙනවා. අහකට යනකොට එයත් අහකට යනකොට නැති වෙනවා. නැති වුණාට ඒ සතා හිතාගෙන ඉන්නේ දැකපු එක හැඩේ තියෙනවා කියලා. දැන් ඒ දිනකොට ඡායාව ගැටෙනවා. අහකට යනකොටම එයා දැකපු එක සිහි කරගෙන දැන් දැකපු සතහන තියෙනවා කියලා හිතාගෙන. තියෙන එක බලන් ආයෙත් වතුරට එදෙනවා. ආයෙත් එබුණු හින්දාම හැදිලා ඡායාව පේනවා. එයා හිතාගෙන ආ මේ මම තියෙනවා කියලා හිතපු එක තියෙනවා කියලා. ආයෙත් පැත්තට යන්නේ මේ ඡායාව තියෙනවා කියලා. මේ ත්‍රිසංගත සතරට මේ වතුරට වැටෙන ඡායාවේ අනිත්‍ය බවක් හම්බ වෙයි. හිතෙන් හිතුවක් තියෙනවා, ඇහෙන් බැලුවක් තියෙනවමනේ. නිත්‍ය බව ඇවිල්ලා තියෙන්නේ මොකක් නිසාද? අවිද්‍යාව නිසා. තමන් එබුණු නිසා මහටගෙන ඉබීම නැතිවෙන නැති වෙනවා කියන එක නොදන්නා කම නිසායි නිත්‍ය බව ඇවිල්ලා තියෙන්නේ. තේරෙනවද? ඒ වගේමයි මේ ඇහැට මේ ධර්මය ගැටුණු නිසා මේ හේතු ටික නිසා මේ පෙනෙන බව වෙනවා. හේතු ටික නිරුද්ධ වෙනවා කියන මේ නුවණ නැති නිසායි පැත්තකට ගියම තැති බව සිහි කරන්නේ අපි. තියෙනකම සිහි කරනකොට ආයෙත් හේතු ටික හැදිලා පේන්නේ. අපි හිතාගන්නවා මේ තියෙන්නේ කියලා. මේ ඇති වෙන බව හා නැති වෙන බව නොදන්න නිසා අපිට නිත්‍ය බව තියෙනවා. තේරෙනවා. මේ නිත්‍ය බව නැති කරන්නයි අපිට උද්‍යව විඥානය උනේ. ස්කන්ධයන් උද්‍යවය දන්නා නෝන. මොනේ නිත්‍ය බව නැති කරන්න. ස්කන්ධයන්ගේ උද්‍යවය එකයි සෙදුක් මහරතන දේශනා කරන්නේ. සිල්වත් පුද්ගලයා මොකද කරන්නේ? සීලයක පිළිපදිපු කෙනා මොකද කරන්නේ? ස්කන්ධයන්ගේ උද්‍යවය බලන්න. එතකොට මොකද වෙන්නේ? සෝවාන් වෙනවා. සෝවාන් කෙනා මොකද කරන්නේ? ස්කන්ධයන්ගේ උද්‍යවය බලනවා. එතකොට සකදාගාම වෙනවා. සකදාගාම කෙනා මොකද කරන්නේ? ස්කන්ධයන්ගේ උද්‍යවය බලනවා. එතකොට අනාගාම වෙනවා. අනාගාම කෙනා මොකද වෙන්නේ? ස්කන්ධයන්ගේ උද්‍යවය බලනවා රහත් වෙනවා. රහතන් වහන්සේ මොකද කරන්නේ? ස්කන්ධයන්ගේ උද්‍යවය බලනවා ධිට්ඨ ධම්ම සුඛ විහරණය කරනවා. රහතන් වහන්සේට යමක් කළ යුතු නැහැයි කියන්නේ. මේ කරන්න යමක් නැහැයි කියන්නේ. එතකොට දුවත් ධිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා උද්‍යවය බලනවා කියලා කියනවා. මොකද මේ එකම සිද්ධිය තියෙන්නේ ඇත්ත එකයි මෙච්චර මේකන දක්වා ඔය ටික තමයි තියෙන්නේ. මේ අපි සිල් රකින්නවා භාවනා කරනවා කියලා කොච්චර කෙරුවත් කරන්නේ මොකටද කියලා තේරුම් ගන්න නැතුව කරලා වැඩක්. මම ඔය කියන්නේ මේ මොකට බණ ගහන් ඉගෙන ගන්න පුළුවන් අහ ගන්න පුළුවන් මම හදිස්සියෙන් මුකුත් කියන්නේ කරන්නේ නැහැ. ඉතින් හදිස්සි කෙනා භාවනා කරද්ද කරපුවා. ඈ හදිස්සි කෙනා සිල් රකින්න රැකපුවා. මම කියන්නේ කොහොම හරි ඉඳලා හරි මොකටද සිල් රකින්නේ? මොකටද භාවනා කරන්නේ? මොකටද හිත වඩන්නේ කියලා අර්ථය තියෙනවා. මොකක් සඳහාද මේක කරන්න කියලා නුවණ තියෙනවා. මම මෙහෙම කළාම මෙහෙම වෙනවා කියලා තමන්ව දැනගෙනයි කරන්නේ. මම කිව්වට ඔයා සිල්වත් වෙන්න හෝ මම කිව්වට භාවනා කරනවා නම් තේරුමක් නැහැ. දැන් මම කියනවා නම් ආනාපාන සතිය වඩන්න අසු භාවනාව කරන්න කියලා මම කියන නිසා නම් ඔයා කරන්නේ. ඔයාගේ ඥාන දර්ශනේ අවසන් වෙන්නේ මංගාවේ. ඇයි? ඔයා කරන එකේ ප්‍රතිඵලය ලබන්නේ මම. ඇයි මං කියන විදිහට නේ කරන්නේ? ඔයාගේ ඥාන දර්ශනේ තියෙන මංගා. එහෙම නෙමෙයි. තමන්ට ඥාන දර්ශනයක් එන්නුනේ මම මෙහෙම කරාම මෙහෙම වෙනවා කියලා. ඒක ඉතින් කලබල නැතුව අපිට හිමින් තමයි ඉගෙන ගන්න ඕනේ. හදිස්සි වෙලා ඉගෙන ගන්න එකක් මම දන්නේ නැහැ. ඈ ඒ හින්දා කැමති කෙනෙකුට භවනා කරන්න. මම කියන්නේ භවනා කරනවටත් වඩා සිල් රකින්නටත් වඩා වටිනා ඇයි සිල් රකින්නේ ඇයි භවනා කරන්න කියන එක ඉගෙන ගන්න. යමෙක් ඇයි සිල් රකින්නේ ඇයි භවනා කරන්න කියන එක ඉගෙනගෙන අද සිල් මේ ටික ඉගෙන ගන්නේ නැතුව සිල් රකින්න භවනා කරන කෙනාට වඩා සිල් රකින්නේ භවනා නොකරන නමුත් මේ ටික ඉගෙන ගන්න කෙනා වටිනවා කියලා මම කියනවා. මොකද යම් දවසක මෙයා මේ ටික කළොත් එයා මේ කාරණාව සම්පූර්ණ කරනවා. අද දවසේදී මෙයා මේක කළත් ඒක සම්පූර්ණ කරන්නේ නැහැ. කොහොමද යන්නේ කොහාටද යන්නේ කියලා දැනගෙන නොයා ඉන්න කෙනාට වඩා කොහොමද යන්නේ කොහාටද යන්නේ කියන එක නොදැන යන කෙනාට වඩා මේ දැනගෙන ඉන්න කෙනා වටිනවා. කවදාහරි මෙයා යන්න ගත්තොත් හරියට ඒ තැනට යනවමයි. අද මේ යන කෙනා කොහොමද යන්නේ කොහටද යන්නේ කියන එක දන්නේ නැති නිසා මෙච්චර පාරවල් තියෙන ලෝකෙක කොයි හරි පාරකින් යනවම මේ තැනට යන්නේම නැහැ. ඒ හින්දා මේ දහම ඉතින් ගොඩාක් ගැඹුරු දැන් මේ කතා කරපු එකේ මේ ටිකක් බර වැඩි. නිසාන්තට හොඳටම නිඳම ගිහින් බණ කියන්නේ කියන්නේ කියලා කතා කරා. නැගිටින්න පුතේ බණ ඉවරයි. හරි දැන් හරි.